අපි මෙතනින් තමයි පටන් ගමු. එල කියන්නයි ඔක්කොම කසාද සාද. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු. එළාමේ ටිකක් භාවනා සම්බන්ධව මම පොඩ්ඩක් මතක් කරන්න. ඊට පස්සේ අපි මේ පෙළ ගැන අදවදේවල් කතා කරමු. මට මේ තීරිත කොටස් අගෙකුත් තියෙනවා. විශේෂයෙන්ම දැන් භාවනා කරන්න ගියාම සමත භාවනාවක් නේ මම මේ කියන්නේ. විදර්ශනා කරනවා නම් සමතයත් මේකම වැටෙනවා. කොටස් දෙකකට තියෙනවා භාවනාව රූපවත්තන සහ නාමවත්තන කියලා. කියන රූපයේ පිරිසෙන් දැන ගැනීම සහ නාම ධර්මයෙන් පිරිසෙන් දැන ගැනීම කියන කාරණාව. එතනදී හැමෝම හැම වෙලාවෙම සති නිමිත්තක හිත තබාගෙන ආධ්‍යාත්මික ධර්මයන්ට නැඹුරුවම ඉන්න ඕනේ. දැන් අපි සිහියෙන් උපදින උපදින අරමුණු වල ඉන්නව නෙමෙයි. දැන් අපි කියමුකෝ ගෙවල් දරවල්ලා කියලා නැත්තම් මතක් වෙන එකක අනිත්‍ය බලන්දි ඉන්නව නෙමෙයි. හැම වෙලාවම සති නිමිත්තක හිත තබාගෙන ආධ්‍යාත්මික ධර්මයන්ට නැඹුරු වෙලාමයි ඉන්න ඕනේ. අර පෙන්නන්නේ වම්මක සූත්‍රයේ මේ උඹහක් තියෙනවා රැයට දුම් දානවා දවල්ට ගිනි ගන්නවා. බ්‍රාහ්මණෙක් ඇවිල්ලා කියනවා සුමේද මේ ආයුධයක් ගෙනල්ලා ආහාර කියලා කියනවා. එතන උඹහ කියලා කියන්නේ දෙමව්පියන්ගේ ලේ ධාතුන් නිසා හැදුණු කනබුන ආහාර පානයෙන් යැපෙන පිළියම් කළ යුතු පටි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදුණු මේ කයට නමක්. එතකොට බ්‍රාහ්මණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ශස්ත්‍රයක් ගෙනල්ලා හාරන්න කියලා කියන්නේ ශස්ත්‍රය කියලා. ආයුධය කියලා කියන්නේ ප්‍රඥාව. හාරනවා කියලා කියන්නේ වීරියට නමක්. සුමේද කියලා කියන්නේ යෝගාචරය. දැන් භාවනා කරන කෙනා. එතකොට දැන් මේ හුඹහ තමයි හාරන්න පටන් ගන්න ඕනේ. තේරෙන නේද? ඒ කියන්නේ දැන් සති නිමිත්තක හිත තබා ගත්තාම හැමෝටම තමන් ඉන්නවා කියලා තේරෙනවනේ, පේනවනේ. තේරෙන නේද? දැන් තමන් ඉන්නවා කියලා පේනකොට, තමන් ඉන්නවා කියලා තේරෙනකොට සති නිමිත්ත හිත තබා ගත්තාම තමන්ට ඉබේම සංයෝජන ආශ්‍රව මත තේරෙන්නේ මේ මම තමයි, මේ කය තමයි මම කියන එක තමයි තේරෙන්නේ. මේ මම කියන්නේ මේ ශරීරය තමයි කියන එක. දැන් මෙතනදී මුලින්ම කල යුත්තේ මේ සති නිමිත්ත හිත තබාගෙන ආධ්‍යාත්මික රූපය ගැන හොඳට නුවණින් මෙනෙහි කළ යුතුයි. මොකද්ද දැන් තමන් කියලා තමන්ට තේරෙන බවක්, හැඟෙන බවක් තියෙනවා නම් මේ හිතෙන හැඟෙන දේ තියෙන දේ නෙමෙයි. තියෙන්නේ හොඳට නුවණින් බලනවා මේ ශරීරයේ කෙස් ලොම් නිය දත්තම්මස් අර අපිට එක කොටසක් ගත්තාම පුද්ගලයෙක් බව නොවැටෙන විදිහට, කෙනෙක් බව නොවැටෙන විදිහට, අනාත්ම බව එළඹ සිටින විදිහට බලන්න ඕනේ. දැන් අපි කෙස් ටිකක් කපලා බිමට දැම්මොත් අපිට කෙස් ටික පුද්ගලයෙක් කියලා හිතෙන්නේ නැහැනේ. එහෙම කෙස් ටික විතරක් ගත්තාම. ඒ වගේ අපි මේ පුද්ගල සටහන් හසු නොවන විදිහට දැන් තමන්ව හොඳට නිමිත්තක් වශයෙන් අල්ලගෙන ඒක කෙස් බලන්නේ නැතුව තමන් කියන නිමිත්ත අහු නොවි කෙස් කියන නිමිත්ත විතරක් හිතට අහු වෙන විදිහට අල්ල ගන්න ඕනේ. තේරෙන නේද? එතකොට කෙස් කියලා බලනකොට දැන් මේ ශරීරයේ තියෙන රෝම කූප ටිකක් කපලා අපි පැත්තකට දැම්මොත් බිම තියෙන රෝම කූප ටික දිහා බැලුවහම අපිට පුද්ගලයෙක් හෝ කෙනෙක් හෝ කියලා හිතෙන්නේ නැහැ. මේ අහවලාගේ රෝම කූපයි කියලා අඳුරගන්න සතහනක් ගන්න මේ රාග දේශ වාසයෙන් ඇලෙන්න කිපෙන්නවත් එහෙම හම්බෙන්නේ නැහෙනේ. ඒ වගේ ලොම් කියනකොට මේ ලොම් ගස් අරමුණු කරන ගතිය තියෙන්න ඕනේ. කියන්නේ පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ ලොම් තියනවා නෙමෙයි වෙන්න ඕනේ. තේරෙනවද නේද? නිය කියනකොට දැන් නියපොතු ටිකක් අපි කපලා පැත්තකට දාලා තියෙනකොට ඒ දකින්න නියපොතු ටික කෙනෙක් හෝ කෙනෙක්ගේ බව අපිට තේරෙන්නේ නැහනේ. වැට ඒ කියන්නේ අනාත්ම සංඥාවක් නෙහිටින්නේ. ඒ වගේ නිය කියනකොටත් හිතට හසු කරගන්න ඕන නියපොතු අරමුණු කරන්න ඕන පුද්ගලයෙක්ගේ නොවෙන්න. නිය කියනකොට තේරෙන නේද? එතකොට දත් හම මස් කියනකොට ඒ හැම කොටසක්ම එහෙමයි. ඉතාම වේගිනුත් නෙමේ, ඉතාම හිමිනුත් නෙමේ, තමන්ට තව අරමුණකට එන්නේ ඉඩ තියෙන තරම් හිමිනුත් නෙමේ. බලන අරමුණේ අර්ථය වැටහෙන්නේ ඉඩ නොදෙන තරම් වේගිකිනුත් නෙමේ. කෙස් කියනකොට ඒ ස්වභාවය හිතට හැංගෙන්නත් නොදී ලොම් කියන එක හිතන්න නැතුව. තේරෙන නේද? එතකොට ඈ ඔව් ඒ තියෙන්න ඕනේ. දැන් ඔකදී තියෙනවනේ අර අසුභයක් බලනකොට වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, ගන්ධ වශයෙන්, දිසා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන් කියලා ඈ වර්ණ, සන්තාන, ගන්ධෙහි කියලා ඒ වගේ නිමිති ටික ඉගෙන ගන්න. නමුත් මෙතෙන්දි මට ඕනකම තියෙන්නේ දැන් මේ මෙන්න මේ කාරණාව. දැන් තමන් කියන හැඟීමක් එනකොට අපිට දැන් ඒ තමන් කියන හැඟීමයි මේ කයයි දෙක එකට වෙලා තියෙන්නේ. මේ මම කියලා තමයි දැන් මෙහෙම ඉන්නකොට මේ මම ඉන්නවා කියලා තමයි තේරෙන්නේ අපිට. තේරණේ? කය තිබුණොත් මම ඉන්නවා කියන හැඟීම. මම කියන හැඟීම හිතට આવුත් ඒ කය කියන එකයි තියෙන්නේ. මේ කය හිත කයට බැසගෙන තියෙන්නේ මේ දැන්. දැන් මෙතනදී හැම වෙලාවෙම සති නිමිත්තක හිත තබාගෙන දැන් අපි කියමු මෙහෙම හිතෙන මෙහෙම දැනෙන තැනක අපි කියමු මෙහෙම මම කියන අදහසක් තේරෙනවනම් ඒ අදහස අල්ලගෙන මේ මෙතන ඒ වාට තියෙන්නේ මේ දැනෙන දේ නෙමෙයි නේද තියෙන්නේ. මෙතන තියෙන්නේ මෙහෙම මෙහෙම දේවල් නේද? දැන් නැත්තම් පෙනෙන දේ කියලාම ගන්න අපිට හිතට මම කියන හැඟීමම පේනවනේ. මේ පේන දේ තියෙනව නෙමෙයි මෙතන තියෙන්නේ මෙහෙම දේවල්නේ. මේ කියලා තමන් කියන හැඟීම මේ රූපෙට බැසගන්න බැරි විදිහට. තේරෙනා නේද? හැම වෙලාවෙම සති නිමිත්තක හිත තබාගෙන ආධ්‍යාත්මික ශරීරයට නැඹුරු වෙලා හැම වෙලාවෙම ඉන්නේ. අත නොහැර වෙන අරමුණකට යන්න නොදී ඒකෙන් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් අපිට මම කියලා යම් වර්ණ සටහනක් තේරුණා නම් කණ්ණාඩියක හරි පත්තරයක හරි දැක්කොත් අපිට මේ මමයි කියලා හිතෙන සටහන තියෙනවනේ. ඔය සටහන මෙතන තියෙනවා නෙමෙයි කියන්න යෝනේ නැහැ. මෙහෙම අපහු මේ රූපෙ දිහා බැලුවාම පේනවා පෙවුනට තියෙනවා නෙමෙයි. ඔය සිද්ධාන්තයේ ප්‍රකට වෙන විදිහට නුවණින් බලන්න ඕනේ. හිතට මම කියන දේ දැනුණාට, ඒ කියන්නේ මේ මම වගේ දැනුණාට මෙහෙම දැනෙන දේ මෙතන තියෙනවා නෙමෙයි නේද? මෙතන තියෙන්නේ මෙහෙම මෙහෙම දේවල් නේද කියලා එහෙම විචාරශීලීව නුවණින් බලබල සති නිමිත්ත හිත තබාගෙන මෙහෙම නුවණින් බලනවා. මෙහෙම කරමින් ඉන්නකොට බාහිර නිමිත්තක් ආවොත් නොසලකා මේ විදිහට මරගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නැවත නැවත එනවා නම් මේ නිමිත්ත අතහැරලා බාහිර කය බැලියොත්. තේරෙනව නේද? ඊට පස්සේ ඒක බලලත් ආපහු ආධ්‍යාත්මික කයෙම පිහිටා හිටින්න ඕනේ. වැඩි වශයෙන්ම මේ පැත්තටම නැඹුරුව තියෙන්න ඕනේ හැම වෙලාවෙම. ඔහොම කරගෙන කරගෙන යනකොට එයාට හැකියාවක් එනවා මේ මම කියලා දැනෙන හැඟීම කය නෙමෙයි, මේක මනස පිළිබඳ වුණා කියලා තමන්ට ප්‍රකට වෙන තැනකට එනකන් එනවා. ඊට පස්සේ පුළුවන් තමන්ට මේ මම කියන හැඟීම වෙනම අල්ලගෙන ඒකේ Nirodhayata බලන්න, මේක ප්‍රපංච සංඥාවක් කියලා බලන්න ඊට පස්සේ පුළුවන්. දැනට එහෙම බෑ. මොකද මේ කය යම් ප්‍රපංච සංඥාවක් තියෙනවනේ, යම් මම කියන හැඟීමක් තියෙනවනම් ඒ මේ කයම වෙලයි තේරෙන්නේ. කයක් තියෙනවනම් ඒ මේ මමම වෙලයි තේරෙන්නේ. ඒ නිසා කය අනුව බලනකොට අර වගේ සති නිමිත්තට හිත තබාගෙන ඒ මම කියන හැඟීම, මම කියන හැඟීම එතකොට එන්නේ අර වර්ණ සටහනත් එක්ක. හොඳට මතක තියාගන්න, අපිට මේ වර්ණ සටහන අපිට පේන මම කියලා අපි හිතාගෙන ඉන්න. දැන් අපිට ගහක් කියලා මේ පේන සටහනක් තියෙනවා නම් මේ පේන සටහන තියෙන දේ නෙමෙයි කියලා ඔප්පු කරගන්න අපි යම්සේ මේකේ කලාප සම්මර්ෂණයක් කරනවා නම් කොළ වශයෙන්, අතු වශයෙන්, ඉති වශයෙන්, ඒ කොළවලද තියෙන්නේ රූප කලාපයි කියලා බලන එකෙන් තියෙන්නේ මේ මෙහෙම පේන තැනක තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලායි මේ බලන්නේ. එතකොට මෙහෙම තිබුණාට මෙහෙම පෙවුනට තියෙන්නේ මේ දේ. එයාට නුවණක් එනවා, තියෙන දේ පේන්නේ නැහැ, පේන දේ තියෙනවා නෙමෙයි. කියන නුවණක් එන්න ඕනේ. යමක් පෙනේ නම් පෙනෙන දේ තියෙනවා නෙමෙයි. යමක් ඇති නම් ඇති දේ පේනවා නෙමෙයි. කියන නුවණක් එනවා. ඔය මට්ටම ඔය දෙක වෙන් කරගන්න ඕනේ. යම් වර්ණ සතහනක් පෙනෙනවා නම් ඒ පේන දේ තියෙන දේ නෙවෙයි කියන එකට ඔප්පු කරගන්න ඕනේ. ඒ නිසා නොපෙනෙනව නෙමෙයි පේනවා. ඒ සිද්ධියම මෙතනද යමක් පෙනෙයි නම් අපිට මම කියලා ඒ පේන දේ තියෙන දේ නෙමෙයි. යමක් මෙතන පවතී නම් තියෙයි නම් ඒ තියෙන දේ මේ පේන දේ නෙමෙයි. තියෙන දෙක වෙන් වෙලා පේන තේරෙන විදිහට බලාගන්න ඕනේ. එහෙම බලනකොට බලනකොට මේ මම කියන ස්වභාවයේ හැඟීම එයාට වෙන් වෙලා පේනවා. එතකොට පස්සේ අල්ලගන්න පුළුවන්. දැනට ඒ විදිහට හිත තබල භවනා කරන්න. එතකොට ඒකෙදිත් අර මට ඔකට මතක් වුණා තව කරුණු ටිකක් කියන්න. මේ ටිකක් දැනගෙන ඉන්න අපිට බොහොම පහසුයි. අර මම එදාත් ගියසරේ මතක් කළේ මේ සංයුත්නිකාය අර කුම්ම සූත්‍රයේදී ඉබ්බා සිය කබලෙහි අවයව බහගත්තා වගේ මහාන මේ මනෝ විතර්ක හකුලුවා ගන්න ඈ කියලා පෙන්වන්නේ. එතකොට ඉබ්බා යම් යම් අංගයක් හරි එළියට දැම්මනම් නරියා කඩාගෙන කනවා වගේ බුදුරජාණන් වහන්සේ ඉබ්බාගේ හිත පස්සෙන් කොට ඇති අංග ටික වගේ පෙන්වී උපමා කළා ඇහැ කන දිව නාසය ශරීරය. තේරණේ? එතකොට ඕවා එකක් එකක් හරි එළියට දැම්මොත් අර අංග එළියට දැම්මොත් නරියා කඩාගෙන කනවා වගේ මාර්ගයට අහු වෙනවා. මේ හිස පස්සෙන් කොට ඇති අවයව ටික කබලේ ඉබ්බා බහගත්තා වගේ ඇහැකන දිවනාසේ ශරීරය කියන ටික බාහිර දහන්න එපා, හකුලුවා ගන්න. ඔන්න ඔය ටික කරන්න පුළුවන් නම් ওই භාවනා මුකුත් උන්නේ. ඔබ හන්සල කෙලින්ම ප්‍රපංචයෙන් මිදෙනවා. කිනකොට ඔය ටික හරියටම කරන්න පුළුවන් නම් වෙන මුකුත් එපා. ඇහැ එළියට දාන්න නැතුව කන, නාසය, දිව, ශරීරය එළියට දාන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ පහ ඇතුළට ගත්තොත් එපමණකින්ම කළ යුත්ත කළා. මෙදිය යුතු තැනින් මෙදෙනවා. ඇයි මං එහෙම කිව්වේ? මාර්යාට අල්ලන්න බෑ. මාර්යාට අහු වෙන්නේ නැහැ. මාර්යාට අහු වෙන තැන ඇහැ එළියට දාලා තියෙන තාක් මාර්යාට අහු වෙනවා. කන එළියට දාලා තියෙන තාක් මාර්යාට අහු වෙනවා. නාසයේ දිව ශරීරයේ අර අංග පහෙන් එකක්වත් ඉබ්බ එළියට නොදැම්මොත් අහු වෙනවද නරියට? අහුවෙන්නේ නැහනේ. ඒ වගේ මාර්යාගේ මිදුන මාර්යයට අහු නොවි ඉන්න පුළුවන් ක්‍රමේ තමයි මේ. බොහොම සාර ඔය මම මේ අපි භවනා කරනවා කරනවා කියලා අන්තිමට යන්නේ උතෙන්ට. මේ කෑලි පහ ඇතුළට ගන්න හදන්නේ. ඔන්න ওই ටිකට ඉන්න පුළුවන් නම් දැන් මේ කාරණාව තේරුම් ගන්න. කොහොමද ඇහැ එළියට නොදා ඉන්නේ? කොහොමද ඇහැ එළියට දාන්නේ? එළිය කියන්නේ බාහිරය කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඔවා බාහිරයි නේද? මේ ඇහැ දාන්න දෙපා බාහිරයට. ඇහැ දාන්න දෙපා කියලා කිව්වේ? එහෙනම් රූප බලන්න දෙපා කියන එකද? බැහැර ආයතනෙන් ඇහැ දකින්න දෙපා ඔයගොල්ලෝ කවදාවත්. මේක බොහොම සිවුම් සිද්ධාන්තයක්. නමුත් හරිම තාත්වික. මම එදා කිව්වා මේකේ අර්ථය තේරෙන්නේ නැති ඇති කියලා. මම ආපහු කිව්වේ අපි දකිනවනේ බාහිර කැඩපතකට වැටලා තියෙන අපේ ඡාය ඇහැ දැක්ක හැකි. අපිට බාහිරින් මේ ඇහැ දැක්ක හැකිනේ අපිට. තේරෙනා නේද? එහෙම නැත්නම් පත්තරයක කඩදාසියක හෝ නැත්නම් වතුරක හෝ තියෙන නිමිත්තෙන් බලලා ඇහැ බලාගත්ත හැකිනේ. හිතින් ඇහැ ගැන හිතලා හෝ ගන්න පුළුවන්. දැන් හොඳට බලන්න මෙතනදී කැඩපතක තියෙන ඡායාව ගන්න. ඔන්න ඔකටයි අපි තර රූප ටික කරන්න කියලා කිව්වේ. අපි දන්නවා දැන් කැඩපතක වැටිලා තියෙන ඡායාවක් තියෙනවා නම් ඒ ඡායාව අනුපාදින්නද උපාදින්නද? කැඩපතක තියෙන ඡායාව අනුපාදින්නයි. කියන්නේ කර්ණයෙන් හටගත් එකක්ද කණ්ණාඩිය? කර්ණයෙන් හටගත්ත එකක්. එහෙනම් ඡායාව කර්ණයෙන් හටගත්තද? ගහක හිවණල්ල කණ්ණාඩිය මේ කර්ණයෙන් හටගත් එක වගේ නෑ. එතකොට ඔබ වහන්සේලා හොඳට දැක්කොත් දැන් මේ හැපෙන්නේ අපිට උපාදින්න වූ රූපයක් අසුර කර අනුපාදින්න රූපයක් අසුර කරගෙනයි. කණ්ණාඩියේ තියෙන ඡායාව දැක්කොත් ඡායාව බැලුවාම වහන්සේලා හොඳට දැක්කොත් මෙතන පේන රූපය අනුපාදින්නයි. එහෙනම් ඒක මේ උපාදින්න හැවෙන්නේ බෑ. තේරෙනවද මේ කියන්නේ? දැන් අපිට හිතාගෙන ඉන්න කණ්ණාඩි දිහා බැලලා මේ ඇහැ කියන ගණිතේ යන්නේ. හොඳට බැලුවොත් දැන් රූපායතනේ මේ ඇහැට පේන රූපය ඇහැ එළියට දාන්න දෙපා කියලා කියන්නේ මේ ඇහැගෙන රූපායතනේ හොඳට පිරිසිඳ දකින්න. රූපායතනේ හොඳට පිරිසිඳ දකින්න අපිට රූප හම්බ වෙනවා. කොහොමද හම්බ වෙන්නේ? උපාදින්න හම්බ වෙනවා බාහිර. තේරුණේ? එතකොට ඒ උපාදින්න බාහිර ධර්මයේද උපාදින්න ආධ්‍යාත්මික ධර්මය නෙමෙයි. උපාදින්න මේ හැක් හම්බ වෙනවා නම් ඒකද ආධ්‍යාත්මික මේ දේ නෙමෙයිනේ. ඒ හින්දාද මේ හැබල්ලා මේ හැ තීරණය කරන්න බෑ. තේරුණාද? ඊට පස්සේ අනුපාදින්න ඇස් හම්බ වෙනවා අපිට. අනුපාදින්න ඇස් හම්බ වෙනවනේ. අනුපාදින්න ඇස් කියේ මොනවද? ජලයේ වේවා, ජලයේ වේවා, කඩපතක වේවා, යම් තැනක අපිට ඇහැ කියලා හිතා ගන්න පුළුවන් රූපයක් පේනවා නම්, තේරණේ ඇහැ කියලා අපිට හිතෙන් රූපයක් පේනවා නම් ඒ රූපයේ බාහිරයි, බාහිර යනුව ගිය රූපායතනයක් මිසක වර්ණ සටහනක් මිසක ඇහැට ගෝචර වෙන වර්ණ සටහනක් මිසක ඒ සිද්ධාන්තය ඇහැ නෙමෙයිනේ. තේරණේ? උන් එහෙම පිරිසිදු දැක්කහම අපිට ඊට පස්සේ හිතින් අපි සිහි කරනවා ඇහැ. දැන් හිතින් සිහි කරනකොට ඇහක් පේනවනම් මේ ඇහැ මොකද්ද? චිත්ත සමුත්ථහනයි, චිත්තජයි, චිත්ත භූයි. හරිද? හිතෙන් හටගත්ත, හිතෙන් උපන්න, හිතට පේන ඇහක් නේද? දැන් ඒ හිතට පේන ඇහැ ධම්මායතනේ පරියපන්නයි. තේරණේ? එතකොට අපි මේ ඇහැ රූපායතනෙන් හෝ සද්ධායතනෙන් හෝ ගන්ධායතනෙන් හෝ රසායතනෙන් හෝ පොට්ටබ්බායතනෙන් හෝ ධම්මායතනෙන් නොදැක්කොත් රූපායතනෙ පිරිසිඳ දැක්කොත් හරියට රූපායතනෙ හරියට පිරිසිඳ දැක්කොත් අපිට මේ ඇහැ ගැන අනිමිත්ත බව සාර්ථක වෙනයි බේම. ඇහැ එළියට දානවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ ඇහැ රූපායතනයකින් හෝ දකිනා ධම්මායතනයෙන් හෝ දකිනා සද්ධායතනයකින් ගන්ධායතනයකින් රසායතනයකින් ස්පර්ශායතනයකින් හෝ මේ ඇහැ දකිනා එයා ඇහැ එළියට දාලා ඉන්නේ. එයා මාරයට අහු වෙනවා. තේරෙනවද කීපේකම? ඇයි නිමිත්ත තියෙනවා සිහි කරන්න යට ඈ? මේ රවුම ගන්න. ඒක තමයි ඒ ගන්න ගත්තත් හොඳට බලන්න. එතකොට අරගෙන තියෙන හිතින් ධම්මා ඇතනේ. ඇහැ කියලා සිහි කළොත් අද අපි සිහි කරන්නේ මොකද්ද? එතකොට ඇහැ ධම්මා ඇතනේ. ඇහැ එළියට දැම්මොත් මායයට අහු වෙනවමයි ඇහැ එළියට දානවා කියලා කිව්වේ. ඇහැ රූපායතනයකින් හරි අපිට හම්බ වෙන්නේ රූපායතනෙන් ධම්මායතනෙන් කියන දෙකෙන් තමයි ප්‍රකටව. හරිද? සද්ධායතනෙන් ඇහැ ඒත් අහු වෙනවා. ඈ ඔය ඇහැට ගැටුම් සද්දෙද කොහෙද කියලා හරි ඇහැ දාගන්න පුළුවන් සද්දෙට ගැට ගහලා. එතකොට අර ඇහෙන් දැක්ක ගඳමයි අප්පා කියලා හරි ගඳට හෝ ඇහැ ගැට ගහ ගන්නවා අපි. ඒ ඒ ඒ ධර්මය මුල් කරගෙන ඇහැ උපද්දව ගන්නවා අපි. එතකොට දැන් මම කියපු එක තේරුණාද? ඒ කියන්නේ බාහිර ආයතනයේ, ඒ කියන්නේ ඇහැ එළියට දාන්න දෙපා කියන්නේ බාහිර ආයතනකින් ඇහැ දකින්න එපා. බාහිර ආයතනයේ පිරිසිඳ දැක්කොත් ඇහැ කියන ධර්මතාවය හම්බ නොවි ඇහෙන් දැක්කනම් දැක්කේ රූප ආයතනයකම මිසක ඇහෙන් ඇහැ දකින්න බෑ. කියන තැනට යනවා. ඇහැට පෙවුනේ රූපායතනයක් නම් මොන විදියට හරි රූපායතනයේ වර්ණ සටහනක් වෙච්ච රූපායතනයම මිසක ඒ රූපායතනයේ ආධ්‍යාත්මික ඇහැ කියන සිද්ධාන්තයක් නෙමෙයි. ආධ්‍යාත්මික ඇහැ පිළිබඳ වූ සටහනක්ද සිහි කරන්නද පුළුවන් කමක් නැහැ බාහිර නිමිත්ත සිහි කරන මිසක කියන තැන පැහැදිලි කර වෙන්න ඕනේ. තේරුම් මේ කියන්නේ බොහොම සියුම් තැනක්. ඊට පස්සේ කන එළියට දාන්න එපා. කන එළියට දාන්න එපා කිව්වේ කන දැක්කොත් රූප ආයතනයකින් හරි තව කනක් දිහා බලලා හරි මේ මගේ කනත් මෙහෙමයි කියලා හිතාගත්තත් හෝ එතකොට කණ්ණාඩියක තියෙන කන දිහා බලලා හරි වතුරක තියෙන කන දිහා බලලා හරි බුහන් අපිට හිතෙනවා නම් මේ කණයි කියලා ඒ කණ ආධ්‍යාත්මික කණයි කියලා තීරණය කරනවා කියන රූප ආයතනේවත් දන්නේ නැහැ අපි. රූප ආයතන නොදැකිනකොට කණ කියන එක දන්නේ නැහැ, කණ කියන එක දන්නේ නැහැ කියන රූප ආයතනේවත් දන්නේ නැහැ. තේරෙනවද නේද? ඇහැ කියන එක දන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රශ්නේ කියන්නේ රූප ආයතනේවත් දන්නේ නැහැ අපි. රූප ආයතනේ දන්නේ නැහැ කියලා කියන්නේ ඇහැ කියන එකවත් දන්නේ නැහැ අපි. ආයතනේ පිරිසිදු දැක්කම ඉබේම මිදෙනවා. කරන්න දෙයක් නෑ අමුතේ. ඊට පස්සේ එහෙම නැත්තම් ධම්මායතනෙන් හෝ කන දකින්න එපා. ඒ ධම්මායතනෙන් කන දකින්නවා කිව්වේ කොහොමද? අපි සිහි කරනකොට දැන් කන හිතට නිමිති වශයෙන් කනේ සටහන සිහි කරන්න පුළුවන් නේ. දැන් කන කොහෙද? ධම්මායතනේ පරිහාපන්නයි. ධම්මායතනේ බාහිරයිනේ. කෙනෙක් කන රූප ආයතනයකින් හෝ ශබ්ද ආයතනයකින් හෝ ගන්ධ ආයතනයකින් හෝ රස ආයතනයකින් හෝ පොට්ටබ්බ ආයතනයකින් හෝ ධම්ම ආයතනයෙන් හෝ කන දකිනන් එයා කන එළියට දාලා ඉන්නේ. එයා අහු වෙනවා කාටද? අනිවාර්යෙන් මාර්යාට අහු වෙනවා. මේ මාර්යාගේ විෂයේ ඉන්නේ මෙයා. කර්මයෙන් හටගත්ත පුරාණ කර්මපත්තෙන් හටගත්ත මේ ධර්මතාව ටික ජීවිත සම්පතිය තියෙනකන් ගෙවිලා යන්න ඕනේ මිසක ඒවැ නිමිති වශයෙන් හම්බ වෙන්නේ බාහිරයට දැම්මොත්. නැත්තම් අනිමිත්ත භවෙන්න පැවතිලා නිරුද්ධ වෙන සිද්ධාන්තේ වා. එතකොට නාසයේ එළියට දැම්මොත්. නාසයේ එළියට දානවා කියලා කිව්වේ නහයෙන් ගඩක් තුනක් එහෙම දැක්කොත් කියන එකද? එහෙනම් නාසයේ දැක්කොත් රූප ආයතනයක. නාසයේ රූප ආයතනයකින් හෝ ශබ්ද ආයතනෙන් හෝ ගන්ධ ආයතනෙන් හෝ රස ආයතනෙන් හෝ පොට්ටබ්බ ආයතනයකින් නාසය දැක්කොත් ඒතක් යා මාරයට අහු වෙනවා. හොඳට බලන්න හිතට හැම මේවැය පිහිටලා බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටිකේ හිත නවතන් කරගෙන ඉන්නේ. හිතට සිහි කරන්න පුළුවන් ওই ටික විතරයි. ආධ්‍යාත්මික ටික ඕවට සිහි කරන් ඕවට දැම්මොත් ඒව සිහි කර කර කය විඥානේ මේකයි හැදිරෙනවා පව්. මේක තේරෙන්නේ නැති කියන එක හරි. එතකොට දිවේදියට දාන්න එපා. දිවේදියට දැම්මොත් මාරය කඩාගෙන කනවා. දිවේදියට දානවා කියලා කිව්වේ බාහිර රූපයක හරි. සද්ද මේ කියන්නේ රූප ආයතනේ, සද්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ දිව දකින්න එපා. මේ බොහෝම සරල දෙයක් නමුත් ඉතා සියුම් ගැඹුරුයි. අපි උපාදාන සහිතව අපි කෙලෙස් සහිතව වැරද්දම ඇසුරු කළා හුරුව නිසා මේක තේරෙන්නේ නැත්තේ. ඔන්න හොඳට තේරෙනවා අපේ තියෙන කෙලෙස් කොච්චරද කියන එක. ඕකෙන් සැබෑම සැබෑ සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදිම දැකීම නිවැරදි දැකීම කියලා දකින්නේ. අපිට ප්‍රශ්නයක් ඇයි දකින්න බෑද අපිට අපේ කන ඇහැ කන දිවනාසේ කියලා වගේ තැනක ප්‍රශ්නයක් නේ එනවානේ. ඇත්තටම වෙන මුකුත් කරන්න ඕනේ නැ මේ කෑලි පහ අකුල්ලා ගන්න පුළුවන් නම් බාහිරයට දාන්න නැතුව මාර්යාට මුකුත් කරන්න බෑ. එයාට මාර්යාව පේනවා, මාර්යාට යව පේන්නේ නැහැ. මාර්යාට එන්න පුළුවන් කෙලිම රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බයතන, ධම්මයතන හරහා විතරයි. මේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන මේ ටිකටද ලං වෙන්න පුළුවන් ඔය හරහා විතරයි. ওই ටිකේ තමයි මාර්යාගේ විශේෂය. ඔය හරියනම් කෙනෙක් හැසිරෙන්නේ නිතරම ආධ්‍යාත්මික දේ අරමුණු කර කර හරි බාහිර දේ අරමුණු කර කර හරි හැසිරෙන්නේ රූප ආයතනේ නා. ආධ්‍යාත්මික හරි බාහිර හරි කියා සිහි කර කර හැසිරෙන්නේ සද්ද ආයතනේ නා. මෙයා හැසිරෙන්නේ කොහෙද? මායාවේ විෂේ. හැම වෙලාවෙම සතිපට්ඨානෙ ඉන්න මායාවේ විෂේ හැසිරෙනවා නෙමෙයි කියලා කියන්නේ. සතිපට්ඨානෙ ඉන්නකොට මෙයා රූප ආයතනේ හැටියට දකිනවා. චක්ක ආයතනේ හැටියට දකිනවා. තේරණේ ඊදවස්සේ කය කය එළියට දාන්න එපා. කය එළියට දැම්මොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම මරයට අහු වෙනවා. වෙන මුකුත් නෑ ඔබ වහන්සේලාට කරන්න. මුකුත් ප්‍රශ්න හිතා ගන්නත් එපා. රහත් වෙන්න කියලා හරි යම් තැනක දහමක් හොයන්න දහමක් ඉගෙන ගන්න ඇහැකන දිවනාසය ශරීරය කියන මේ පහ එළියට නුදා ඉන්නේ කොහොමද කියලා ඔච්චරයි තියෙන්නේ. ඔය පහ එළියට දාන එකයි සසර කියලා කියන්නේ. ඔය පහ එළියට දැමීමෙන් තමයි මාර්යාට අහු වෙන්නේ. ඔය පහ එළියට නුදාන්න තමයි මේක නොදන්නවා වුණාට නොතේරුණාට පටලවා ගත්තට එක එක ක්‍රමවලට අන්තිමට කරලා තියෙන්නේ මොකද්ද? මේ කෑලි පහ එළියට දාගෙන ඉන්න හින්දායි මේ මාර්යයට අහුල තියෙන ඔය පහ ඇතුළට ගන්නයි තියෙන්නේ. මෙතෙන්දි ඇහැ එළියට දාන්න එපා කියලා සූත්‍රයේ තිබුණාට මේකේ අර්ථය තේරෙන්නේ නැහැ ලෝකෙට. කට හිතන්නේ මේ රූප බලමින් ඉන්න එපා වගේ තැනක. එහෙම නෙමෙයි. ඇහැ එළියට දාන්න එපා. ඇහැ කියන එක අනිදස්සනං සම්පටිගං අජ්ජත්තං නේද? ඇහැ තමා කෙරෙහි දකින්ද බෑ ගැටෙනවා. ඒ වෙලාවට ඒ කෘත්‍ය වෙයි. නමුත් ඒ ඇහැ එළියට දැම්මොත් වෙන හානිය මොකද්ද? ඇහැ අපිට දකින්න පුළුවන් වෙනවා. ඇහැ එළියට දැම්මොත් දකින්න බැයිද? ඇහැ එළියට දැම්මොත් වෙන හානිය තමයි අපිට අපේ ඇහැ දකින්න පුළුවන් වෙනවා. දැක්කොත් ඒක කෙලෙස් යෙදෙනවා. තණ්හාමාන දික්කේ යෙදෙන්නේ නැද්ද දකින්න දෙයක? යෙදෙනවා. එහෙනම් ඇහැට තණ්හාමාන දික්කේ යෙදෙන්නේ නැද්ද එතකොට? යෙදෙනවා. එහෙමනම් මාරයට අහුවෙන්නේ නැද්ද? අහු වෙනවා. කන අනිදස්සනයි සප්පටිගයි දකින්න බෑ ගැටින් පහිතයි. ඒ කන එළියට දාන්න දෙපා කියලා කියන්නේ දැක්කේ නැත්තම් සිහි කළ යන්න බෑ. ඒ ඇහිං කෘත්‍ය වේ ඉච්ඡයි. දන්න නොදැක්ක දෙයක් අරඹේ යන්න පුළුවන් හොයාගෙන. කන එළියට දැම්මොත් වෙන හානිය මොකද්ද? එතකොට ඒක දකින්න පුළුවන්. කන එළියට දැම්මොත් කන දකින්න පුළුවන්. දැක්කොත් මොකද වෙන්නේ? කනට තණ්හාමාන දිට්ඨි කියන කෙලෙස් යෙදෙනවා. යෙදුනොත් මාරයට අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. නාසය අනිදස්සන සප්පටිගං ගැටීම් කයිතයි දකින්න බෑ. අජත්තං ආධ්‍යාත්මිකයි දකින්න බෑ ගැටීම් කයිතයි නාසය. ඒ නාසය එළියට දැම්මම තියෙන අවාසිය මොකද්ද? එතකොට දකින්න පුළුවන්. දැක්කොත් මොකද වෙන්නේ? දැක්කොත් ඒකට තණ්හාමාන දිට්ඨි කෙලෙස් යෙදෙනවා. අපිට අසමුවට ආපු දන්න දැකපු දෙයක් අරඹය මිසක කෙලෙස් යෙදෙන්නේ නොදන්න නොදැකපු අසමුවට නාපු දෙයක් අරඹය කෙලෙස් යෙදෙනවද? යෙදෙන්නේ නැහැ. එහෙනම් ප්‍රපංච ධර්මය බැරිලා නාසය එහෙම එළියට දැම්මේ නැත්තම් ප්‍රපංච යෙදෙන්න කාරණා තියෙනවද? නැහැ. එතකොට දිව කියන එක අජත්තං ආධ්‍යාත්මිකයි අනිදර්ශන දකින්න බෑ සප්පටික ගැටින් කහිතයි. එසේ වූ ස්වභාවයෙන් යුක්ත දිව බාහිරයට දැම්මොත් එළියට දැම්මම අපිට එළියට දැම්මට කියලා තේරෙන්නේ එළියට දාලා තියෙන කියන එකේ ලක්ෂණය දකින්න පුළුවන්. එතකොට දිව අපිට දිව එතකොට දකින්න පුළුවන්. දිව එළියට දැම්මම නැති දිව ඇතුළේ තියෙද්දි දකින්න බෑ නේද? දිව එළියට දැම්මොත් මොකද වෙන්නේ? දකින්න පුළුවන්මයි. දිව එළියට දැම්ම ගමන් මේ අපි කටින් දිව දික් කරලා සිද්ධාන්තය ගැන නෙමෙයි කොහොම හරි කමන්නේ. මේ බාහිර රූපායතනකින් දිව දකින්ද සකස් කෙරුවොත් සැලැස්තුවොත් එතකොට දකින්න දෙයට තණ්හාව යෙදෙනවමයි මායයා ලෝබඳිනවමයි යනවා යනවමයි තියෙනවනේ ඇයි සතහනක් තියෙනවනේ හොයාගෙන නිමිති හිටිනවා එතකොට තේරෙන්නේ අනිත් වෙලාවේදී අනිමිත්ත ස්වභාවයෙන් මේ ධර්මය පවතිනවා යම් යම් අනිමිත්ත රහතන් වහන්සේට මේ අනිමිත්ත චේතු විමුක්තිය කියලා කියන්නේ සියලුම රූපයන්ගේ නිමිති බවින් මිදිලා ඒ රූපයන් තමන් මිදිලා අවශ්‍ය අවශ්‍ය වෙලාවට ඒ කෘත්‍ය වෙනවා තමන් මිදිලාමයි ඒක නිමිති නැහැ ඒක ඇහැ කියන්න හෝ රූපය කියන්න හෝ චක්කු විඥානය කියලා ඇහැ නැත්තම් අපි ඕකෙද ඉන්ද්‍ර ඉතුරු තව ටිකක් තියෙනවා මම ඕකට මල්ලා කරන්න එතකොට කය කියන එක එදියේ දැම්මොත් මරයට අහු වෙනවා තේරෙන්නේ එළියට දානවා කියන එක හොඳට මතක තියාගන්න රූපායතනෙන් හෝ සද්දායතනෙන් හෝ ගන්ධායතනෙන් හෝ රසායතනෙන් හෝ පොට්ටබ්බායතනෙන් හෝ ධම්මායතනෙන් හෝ කියන ආයතන හයෙන් එකකින් හෝ මනසින් සිහි කරනකොට ඒක අයිති ධම්මායතනට ඈ හොඳයි ඔය ආයතන හයෙන් තොරව මේ ආයතන ටික බාහිර ආයතනයට දාලා ඊට පස්සේ අපි ඇහැ කන දැනගන්නේ එහෙම බාහිර ආයතනයට නොදා දැනගන්න පුළුවන්ද අපිට මේවා එක විඥානයකින්වත් දැනගන්න බෑ දැනගන්න පුළුවන් ප්‍රඥාවෙන්ම විතරයි ආධ්‍යාත්මික නිමිති නැතුව එතකොට කෙලෙස් හේදෙන්නේ නැහැ ඇහැ අනිදර්ශනයි සම්පටිගයි ආධ්‍යාත්මිකයි මේ ස්වභාවයෙන් හැදිලා තියෙන කියලා නුවණින් හිතන්න පුළුවන් උපකල්පනයක් ඒද මේ එයාගේ නිමිති නැත්තම් දැන් දැකපු නිමිත්තක් තියෙනවා ඒක රූපායතනිනා හරියටම ඒ කෘත්‍ය වෙන સિદ્ધාන්තය හිතන්න පුළුවන් ඒකත් මාර්ගයේදී ඵලයේ කියන තැනදී ඒ දේ ජීවිතේ වෙලා ඇහැ කියන එක ජීවිතේ වෙලා නම් ජීවිතේ කියපු ඇහැ වෙලා නම් ඒ වෙලාවේදී කියන්නේ අපි යමක පිහිටලා සිටිනවා නම් අපි පොළොවේ යම් තැනක හිටගෙන ඉන්නවා නම් වටපිටාව අනිත් හැම තැනම පොළොවේ පෙනේ හිටගෙන ඉන්න තැන පේනවද අපිට පෙවුණ කියලා එහෙම තැනක හිටගෙන නැද්ද අපි? මේ නොපෙනුණා කියලා එහෙම තැනක හිටගෙන නැද්ද අපි? හිටගෙන යම් තැනක සමස්තයක්ම බලනවා නම් අපි මුළු පොළොවම දකි හිටගෙන ඉන්න තැන ඇර සමාහිත මුළු පොළොවම බලන්න පුළුවන් හිටගෙන ඉන්න තැන ඇර හිටගෙන ඉන්න තැන පේන්නේ ඇයි? ඒ ටිකේ නෙපිහිටලා හිටින්නේ අපි. හොඳයි නොදැක්ක කියලා පිහිටලා නැද්ද අපි පොළොවේ තැනක තියනවනේ ඒ වගේ දකින්න ඊට පස්සේ ඇහැ කියන එකේ පිහිටලා ඉන්නා වගේ තමයි බලන වෙලාවක ජීවිතයේ තමන්ගේ සිතයි කියන સિદ્ધාන්තය ඒ සිද්ධිය තමන්ට තේරෙන්නේ නැහැ නමුත් පිහිටලා නැතුව නෙමේ තියනවා ඒකෙදි එයාට එයාගේ ජීවිතයට ඒක වැය වෙලා එතන ඉඳලා අනිත් ධර්මිය දන්නවා තේරෙන්නේ කනත් එහෙමයි සද්දයක් අහන වෙලාවට පොළොවේ හිටගත්තා වගේ ඒක තමයි වස්තු. සෝත විඥාණයට වස්තු වෙලා තියෙන්නේ දැන්. අපිට හිතගෙන ඉඳ වස්තුවක් වෙලා තියෙන්නේ මේ පොළොව දැන් මේ එන ටික. ඒ වස්තුවක් වෙච්ච දේ ඒ වෙලාවට එයාට හම්බ වෙන්නේ නැහැ. වස්තු රූපය කියලා කියනකොට ඒ සිතට සාපේක්ෂව වස්තු රූපය දකින්න. හදේ වස්තු රූපය කියන එක විඥාණයට සාපේක්ෂව. ඇහැට සාපේක්ෂව වස්තු රූපය දකින්ද? චක්කු විඥාණයට සාපේක්ෂව වස්තු රූපය දකින්නේ චක්කු. කාණ්ඩ සාපේක්ෂ වස්තු රූපය දකින්ද කන මේ සෝත විඥාණයට සාපේක්ෂ වස්තු රූපය දකින්ද කන තේරෙනව නේද මේව වස්තු රූප කියලා එකක් නැහැ මේ ටික ගත්තාම මේ වස්තු රූපය තමයි බෙදෙන්නේ අපි මේ හදේ වස්තු රූපය කියලා එක වස්තු රූපයක් විතරක් දකින්න එපා ඒ ධර්මයන්ට වස්තු වෙන පිහිටා හිටින දේ තමයි වස්තු රූපය ඒ වෙලාවට ඒ වස්තු රූපයේ පිහිටලා ඊට අරමුණු කරන දේ තමයි ආරම්භය. එතකොට මෙන්න මේ වගේ අර්ථයකට යන ජීවිතයේ කෙරවලට ගියාම දකින්ද බැරුණාට වස්තු මේ පිහිටා සිටින ආකාරයෙන් උපකාර වෙනවා චිත්තජෛතික ධර්ම වලට. නමුත් හේද ඒ වර්ධය නිමිති නැහැ. ඒ චිත්තජෛතික ධර්මය නිරුද්ධ වෙනවා. පිහිටා සිටින වස්තුව ගැන නිමිති නැහැ යාට. හැම වෙලාවෙම මේ කයේ හැතිරෙන්න තියෙන ඉඩ තමයි නැත්තේ. දැන් වෙන්නේ ඇහැ සිහි කර කරත් මේ කයේ හැතිරෙනවා. කන සිහි කර කරත් විඥානේ කයේ හැතිරෙනවා. නාසය සිහි කර කරත් දිව සිහි කර කරත් කය සිහි කර කරත් ධර්මාරමණ සිහි කර කරත් මේ කයේ හැතිරෙනවා විඥානේ. ඒ හින්දා මේකට කියනවා ඕකසාරය කියලා. ඕකේ හැතිරෙනවා. ඕක කියලා කියන්නේ වාසස්ථානයට. විඥානේට මේ කය ඕකයි කියලා කියනවා. විඥානේට මේ කය වාසස්ථානයක්. රූපය සිහි කර කර, වේදනාව සිහි කර කර, සංඥාව සිහි කර කර, සංකාරය සිහි කර කර හැසිරෙනවා. රූපයේ, සද්දයේ, ගන්ධයේ, රසයේ, පුට්ටබ්බයෙන් තොර, ධර්මාරම්මණයෙන් තොර වේදනා, සංඥා, සංකාර, විඥානයක් හම්බ වෙයිද අපිට? කවදාවත් හම්බ නොවුණු රූපෙකින් කියලා නම් කියපේ. පොඩ්ඩක් දෙක තමයි මම කියන්න ආවේ. අපිට හම්බ වෙන්නේ ඒක ජීවිතේට එදිලා. එතකොට ඒ සිද්ධාන්තයේ හම්බ වෙනවා කියනකොට මට හම්බ වෙනවා කියනකොට මෙයා දැන් වෙනව ඉන්නේ. තේරෙනවද? එයා ජීවිතේ වෙලා නම් එයා ඒතන සත්‍ය කියනකොට සත්‍ය දෙකක් නැහැ. මෙයාට තව කෙනෙක් හම්බ වෙන්න බෑ. තව කෙනෙකුට තව කෙනෙක් හම්බ වෙන්න බෑ. ඇත්ත එහෙනම් ඇත්තවල දෙකක් නැහැ. ඒ නාම ධර්මයි රූපයි යෙදිලා ඒ තැන හේතුඵල ධර්ම සිද්ධ වෙනවා කියන තැනක් මිසක සත්‍ය කියන එක ඒකට ඒ සිත්වලට ඒ ධර්මයට තව කෙනෙක් හෝ තව දෙයක් හම්බ වෙනවා කියන සිද්ධි නැහැ යථාර්ථයට. දැන් හම්බ වෙනවා කියන ටික ගත්තහම ප්‍රපංචමයි. එච්චර ඈතකට යන්න ඕනේ. මම මේ කිව්වේ අපි අර විදිහට භාවනා කරන්න. ඇයි මේ භාවනා කරන්නේ? අන්තිමට කෙටියෙන් ගත්තහම මහා විශාල දෙයක් කරගන්න නෙමෙයි. මේ අංග පහ පුළුවා ගන්න. ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ කෑලි පහ විතරක් හකුලවා ගන්න මනස ඕනෙත් නැහැ. ওই කෑලි පහ විතරක් හකුලවා ගන්න. ඈ ඉබ්බ කබලේ යවයව බහ ගත්තා වගේ. එහෙම අකුලවා ගත්තොත් මොකද වෙන්නේ? අකුලවා ගත්තොත් මාර විසෙන් බේරිලා. මාරයාගෙන් මාරයාට අල්ලන්න පුළුවන් ප්‍රමාණයක එයා නැහැ. ඒකෙදිම අපි මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය මේවට කියව ඉන්ද්‍රිය කියලා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ජීත ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියලා අපි කර්මජ රූප 8ක් ගැන කතා කළා මතකයි නේද? ඉන්ද්‍රිය වෙන රූප කියලා. එතෙන්දී ඇයි ඉන්ද්‍රයි කියලා කියන්නේ? අධිපති අර්ථයෙන්. මෙතෙන්දී නිකන් නෙමෙයි බොහොම වටිනා අර්ථයක් තියෙනවා මේකෙදී. ඇහැ, රූප, චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා කියන මේ කාරණා ටික ඔක්කොටම මුල්ලා තියෙන චක්කු ප්‍රසාදය කියන මේ මෙන්න මේ ප්‍රසාදය තමයි මෙතෙන්ට ප්‍රධානව කටයුතු කරන්නේ. අධිපති වෙලා තියෙන මෙයාගේ නියමේ, මෙයාගේ පාලනේ, මෙයාගේ විධානේ, මෙයා යටතේ තමයි අනිත් ඔක්කොම තියෙන්නේ. තේරෙන්නේ නැද? එයාට ඕන විදිහට පෙන්වන්න පුළුවන්. එයාට ඕන විදිහට, ඒ කියන්නේ මෙයාට පුළුවන් මේක ගලක් කරලා ඕනනම් පෙන්වන්න, ගහක් කරලා ඕනනම් පෙන්වන්න. මෙයා පෙන්වන විදිහට රූපය කියන එක පෙනී හිටින්න ඕනේ මිසක රූපේට තමාගේ ස්වභාවයෙන් පෙනී හිටින්න බෑ. තේරෙන්නේ නැද? හිතටද මෙයා දෙන පණිවිඩයක් ගන්න ඕනේ මිසක තමන්ට ඕන එකක් ගන්න බෑ. මෙයා යම් ස්පර්ශයක් යම් ආකාරයකට උපද්දලා දෙන දෙයක් විඳින්න හඳුනන්න ඕනේ මිසක ඒවට ඕනේ ඕනේ විදිහට බෑ. මේ ඉන්ද්‍රියයි කියන එකෙන් කියනවා සම්පූර්ණ මෙතන අධිකතිත්වයේ දරන්නේ, බලය දරන්නේ මෙතන චක්කු ප්‍රසාදය කියන එකෙන්. කර්මයේ මත මේ ප්‍රසාදය වෙනස් වුණොත් ඔක්කොම ටික යාට පේන රූප ආයතනයත් වෙනස් වෙනවා, ඒ ස්පර්ශයත් වෙනස්, ඒ වේදනාවත් වෙනස්, ඒ සංඥාවත් වෙනස්, ඒ දැනගැනීමත් වෙනස්, ඔක්කොම ටික වෙනස් කරන්න පුළුවන් යාට. තේරෙනවද? ඒ කියන්නේ මෙයා විතරයි වෙනස් වෙන්නේ. එයා එච්චර බලයක් දරනවා ඒකේ. ඒ ඔක්කොටම ආධිපති. ඇහැ මුල් කාරණාව කරගෙන පහළ වෙන, හම්බ වෙන අනිත් චිත්ත චෛසික රූප කියන ධර්මතා ටික ඔක්කොටම බලය දරනවා. කවුද? චක්කු ඉන්ද්‍රිය. මෙයා ඇහි තියෙන කෘත්‍යේලා ප්‍රධානයි. ඉන්ද්‍රියයෙන් සලකන්න ඕනේ මෙයා. ඒ හින්දා මෙයාගේ තියෙන ඉන්ද්‍රිය ගුණය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. එයා තමයි අධිපතිය මෙතන. එයාට අනුව රූපේ පවතිනවා මිසක ආ රූපිත ඕන විදිහට පෙනෙ හිටින්න බෑ දැන්. මේ ඇහින් බලන විදිහට රූපේ පේන්න ඕනේ මිසක මේ ඇහෙට හැදිලා තියෙන යම් ආකාරයකට පේන විදිහද ඒ විදිහට මිසක. තේරෙනා නේද? ඒ නිසා මේකට කියනවා අධිපති නැත්නම් ඉන්ද්‍රය කියලා. සෝත ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය කියන්නේත් එහෙමයි. කන, ශබ්දේ, සෝත විඥානේ, සෝත සම්පස්සේ, සෝත සම්පස්සජා වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතනා කියන ධර්මතා ටිකේ සම්පූර්ණ අධිපතිත්වයේ දරන්නේ කවුද? සෝත ඉන්ද්‍රිය. එයාගේ හැටියට මිසක ඇහෙන්නේ. ආයි ශබ්ද රූපේ කියන එක මේ තිබුණා කියලා කෙනා කෙනාට ඇහෙනවා එහෙම නැහැ. ඒ කියන්නේ දැන් මේ ඉන්ද්‍රිය දුබල වුණොත් කොච්චර ශබ්ද තිබුණත් ඇහෙන්නේ නැහැ. මුකුත් බෑ. එතකොට මෙයා තමයි සම්පූර්ණ මේ ශ්‍රවණ කෘත්‍යෙහිලා, දර්ශන කෘත්‍යෙහිලා අධිපතිකම දරනවා කියනකොට ওই කාරණා ටික දකින්න ඕනේ. අනිත් ඔක්කොම මෙයා යට තින්නේ. මෙයා වෙනස් වුණොත් අනිතයි වෙනස් වෙනවා. මෙයා යම් විදිහකට තියෙන්නේ දෙන විදිහකට යටෙන්න ඕනේ. තේරෙනවද? සෝත ඉන්ද්‍රිය කන මේ මුල් වෙලා තියෙන්නේ සෝත ඉන්ද්‍රියමයි. මේ සෝතේමයි මෙතෙන්දී. එතකොට ඒ සෝතිය මේ අනිදර්ශනයට බැරිලා ගියොත් අර ඔක්කොම යට අනිදර්ශන වෙනවා. එයා යටතේ මේ අය ඔක්කොම ඉන්නේ. චක්කු ඉන්ද්‍රිය අනිදර්ශනයට බැරිලා ගියොත් එයා යට තින්න ඔක්කොම අනිදර්ශන වෙනවා. ඇයි? ඒකේ අර්ථය ගැඹුරු එක පැත්තකින් දාන්න. ඒක තේරුම් ගියයි දවසක. එච්චරට මේ මෙයාගේ ස්වභාවය මේ වෙන කිසි කෙනෙක් බලය දරන්නේ නැහැ මේකෙදි. බලය දරන්නේ නැහැ කියන්නේ තම තමන්ට ඕනේ විදිහට පෙනී හිටින්න බෑ. මෙයාගේ අන යටතේ අපි කියමු යම් ආයතනයක නායකයෙක්, පාලකයෙක් ඉන්නවා නම් එයා යටතේ හැම දෙයක්ම කටයුත්තක්ම වෙන්නේ කරන්නේ. එයාගේ අනුදැනුමින් තොරව වෙන දෙයක් වෙන්න කරන්න බෑනේ. එයා අරගොල්ල කනවා නම් හෝ බොනවා නම් හෝ ඒ මෙයාට ඕනේ විදිහට දෙන විදිහට මිසක ඒ අයට කැම්බීම ඕන ඕන විදිහට කන්න බෑ. ඒ කියන්නේ නියම පාලකේ කොණ්ඩ පණ තියෙන, කිලින් තියෙන පාලකේ. එතකොට කනත් එහෙමයි. නාසයත් එහෙමයි. දිවත් එහෙමයි. රසත් එහෙමයි. ඔව්. වැරදුනා. සමහරවිට ඇහත් එහෙමයි, කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි. තේරුණා නේද? මේ ඔක්කොම ඉන්ද්‍රිය කියලා ওই රූප වලට පෙන්වන්නේ චක්කු ඉන්ද්‍රියයි ඇහැ ඉන්ද්‍රියයි මොකේද? දර්ශන කෘත්‍යයට. දර්ශන කෘත්‍ය කියනකොට ඔක්කොම ටික අහු වෙලා තියෙන්නේ. දැකීමේ කෘත්‍ය සිද්ධ කරන સિદ્ધාන්තයේ තුල ඇහැ කියන එක ඉන්ද්‍රයි. ඉන්ද්‍රයි කියනකොට මේ කාරණා ටික බලාගන්න අනිත් එකකටවත් බලේ නැහැ. මෙතනයි බලේ තියෙන්නේ. මේ දේ වෙනස් වුණොත් මේව වෙනස් වෙනවා කියන સિદ્ધාන්තය කියනවා ඒක. හැම තැනකම ඉන්ද්‍රිය කියන වචනේ දෙනකොට ඒ තැන ඉන්ද්‍රිය කියන්නේ ඒ තැන්ලා අනිත් අවශේෂ ධර්මය යට කරගෙන පාලනය කරගෙන ප්‍රධානත්වයෙන් පවතින නිසා. හරිද? ඊදවස්සේ ගහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන ටික ඒ ටිකෙන් දකින්ද? නෑ. එතකොට වෙන සිද්ධියක්ද? මේ චක්කු ඉන්ද්‍රිය කෘත්‍ය ටික දකින්නේ චක්කු විඥාන කියන තැනදී විතරයි. ඔය තැනදී විතරයි. එතකොට එතෙන්දී සම්පටිච්චන සිතේ ප්‍රපංච නැහැ. සුද්ධ වර්තමානයක. චක්කු විඥාන සම්පටිච්චන කියන සිද්දක සුද්ධ වර්තමානයක යෙදෙන්නේ. ඊට පස්සේ සම්තිරණ මේවා දැන් ඊට පස්සේ වෙන කෙනෙක්ගේ පාලට යන්නේ. දැන් මන ඉන්ද්‍රියයි මෙයාට. මේවට මන ඉන්ද්‍රිය දැන්. මනස දැන් ඉන්ද්‍රිය යෝවට. මේ ඉන්ද්‍රිය ටික බලාගත්තාම එකම සිතකින් ඔක්කොම කරනවද නැද්ද කියන කාරණා ටිකද ප්‍රශ්නේ ලේනවා. දැන් චක්කු ඉන්ද්‍රියයි කියන කාරණා ටික යෙදුනනේ අපිට දකින සිද්ධියේදී. එතනින් එහා සිද්ධි ටික දැන් ඒවට ඉන්ද්‍රිය බල කරන්නේ කවුද? මන. මනස. සිතම සිතට ඉන්ද්‍ර බව කරනවා දැන්. එතන තියෙන රූපෙට, ඒ චිත්ත සමුත්හන් රූපයන්ට, ඒ චෛතසික ධර්ම වලට ඉන්ද්‍ර බව කරන්නේ දැන් සිතම. ඒවට ඒ හින්දා කියනවා ඒවට මන ඉන්ද්‍රිය කියලා. අපි ඒක ගත්තේ නැත්තේ මේ රූප කොටස කරන නිසායි. පිළිගන්නවා කියන එකත් සුද්ධ වර්තමානයක පෙන්වනවා. ඒ කියන්නේ පංච විඥානේ අතහැරලා කෙලිම භවංග මට්ටමේ මේක අල්ලගන්නා ඊට පස්සේ. ඊට පස්සේ තමයි මනෝ ධාතු, ධම්ම ධාතු කියලා මේ සිද්ධාන්තය අරමුණු කරලා උපදින සිත තමයි මනෝ විඥානේ. මේ සිද්ධාන්තේ මුලා සහිතව හිටිය පිළි නොගෙන ඉන්නේ නෑමයි. එහෙමනම් එයාට චක්කු විඥානේ ඇත්ත නොවෙන්න. ඇහැ රූප චක්කු විඥාන කියන සිද්ධාන්තයට කලම නුවණේ දෙන්න. ඒ සිද්ධාන්තයේ ප්‍රපංචයේ දෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඔකට කියන්නේ ක්ලේශ විප්‍රයුත්. අපි කියමු දැන් ආශ්‍රව ගත්තොත් තියෙනවා ආශ්‍රව විප්‍රයුත් ආශ්‍රව කියලා න්‍යායක් තියෙනවා. ආශ්‍රව සම්ප්‍රයුත් ආශ්‍රව. ආශ්‍රව යෙදিলে ශාස්ත්‍ර වෙන ක්‍රමයකට තියෙනවා ආශ්‍රව විප්‍රයුත් ආශ්‍රව. ආශ්‍රව යෙදෙන්නේ නැතුව කිලිස් ඇති වෙන ක්‍රමයකට තියෙනවා. අපි කියමු ක්ලේශ සම්ප්‍රයුත් ක්ලේශ සම්ප්‍රයුක්ත ධර්මයක් තියෙනවා. මේ එතකොට ක්ලේශ විප්‍රයුක්ත ධර්මයක් තියෙනවා. මේ එතින්දී අපි කිව්වොත් ආසව සම්ප්‍රයුක්ත ධර්මය ආසව විප්‍රයුක්ත ධර්මය කියලා. අපි මෙහෙම උපමාවක් ගත්තොත් දැන් මෙතන දැන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ මජිදීලා බුදුරජාණන් වහන්සේ ළඟම ඉඳගෙන බණ අහලා හොඳ කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ හා යෙදිලම හොඳ කෙනෙක් වුණා. කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැකලත් නැහැ. ළඟ යෙදිලත් නැහැ. ඈත ඉන්නේ නමුත් බණ අහලා හොඳ කෙනෙක් වෙලා. බුදුරජාණන් වහන්සේ හා නොයෙදිත් හොඳ කෙනෙක් වෙච්ච අය ඉන්නවා. තේරෙනවද? එතකොට ඒ හොඳ පැත්තට කෙනෙක් පුළුවන් මහා නරක අසත්පුරුෂ මිනිස්සු ඉන්නවා. නරකයි. ඒ මනුස්සයාව ළඟින් ඇසුරු කරලා ළඟින් යෙදිලා කියලා කළාම තව කෙනෙක් නරක වෙන්න පුළුවන්. තව කෙනෙක් මෙයාගේ වචනේ අහලා මෙයාව දැකලත් නැහැ, ළඟට ඇවිල්ලත් නැහැ, ඇසුරු කළත් නැහැ. නමුත් නරක වෙන්න පුළුවන්. එතන මෙතන න්‍යාය දෙකක් තියෙනවා. යෙදිලා නරක වෙච්ච එකයි නොයෙදිද නරක වුණයි කියලා. දැන් අර ඈත ඉන්න මනුස්සයා නරක මිනිහෙක් වුණා මෙයා හා යෙදෙන්නෙම නැතුව. මෙහා එකට එකතු වෙන්නේ සමහරට දැකලත් නැහැ. මියාගේ පණිවිඩේ ඈ තේමාද? එහෙම න්‍යායන් තියෙනවා ලෝකේ. ඒ වගේ ආශව සම්පයුක්ත සාසවා කියන එක කියනවා ආශව හා යෙදිලා සාස්ත්‍ර වෙනවා. ආශ්‍රව සහිත වෙනවා. මෙයා ආශ්‍රව සහිත උනේ ආශ්‍රව හා යෙදිලා. ඔය ආශ්‍රව සම්පයුක්ත සාසවා කියන ටික දකින්න පුළුවන් අකුසල සිත්වල විතරයි. අකුසල සිත්වල විතරයි. මොකද ඒක අකුසල් දුක්ඛ සමුදය සත්‍යයට යන්නේ. හැම විපාකයක්ම ක්‍රියාසිතක් මේව සාසව ආශ්‍රව සහිතයි. හැබැයි ආශ්‍රව විපයුක්ත සාසව. ආශ්‍රව හා යෙදුනේ නැතුව මේක සාසව වෙලා තියෙනවා. ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කියපු න්‍යායයි. යෙදෙනවා නොයෙදෙනවා කියලා ධර්මතාව දෙකක් තියෙනවානේ. කෙලෙස් එක්ක නොයෙදිත් කෙලෙස් සහිත වෙලා. නරක කෙනා එක්ක එකට හැසිරෙන්නේ නැතුවත් නරක වෙලා. කියන න්‍යායක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? කින සිද්ධියක් තියෙනවා. මොකද ඒ සිද්ධාන්තේ එයා අපි කියමුකෝ එයාව ඇසුරු නොකලට, ඇසුරු නොවුනට එයාගේ අනුදැනුම යටතේ ක්‍රියා කරන්නේ. එයා කියන විදිහටයි ඉතුරු ඒව වැඩ කරන්නේ. ඒ නිසායි අපි කියමු මෙයා ආස නරක කෙන ඇසුරු නොකරත් නරක වෙලා. ඇයි එහෙම වුනේ? මෙයා ළඟට ආවේ නැති වුණාට, මෙයා ළඟ හිටියේ නැති වුණාට, මෙයා කියන විදිහේදී කරන්න ගියා. ඒ නිසා එහෙම වෙන්න උනේ. ඒ වගේ ආශ්‍රව හා නොයදුනාට, ආශ්‍රව හා යදුන්නේ නැහැ කියලා කියන එකෙන් කියනවා ඒ සිතේ මේ කෙලෙස යෙදෙන්නේ නැහැ. ඒ සිතේ මේ කෙලෙස යෙදෙන්නේ නැහැ. අපි කියමු චක්කු විඥාන සිතේ ආශ්‍රව යෙදෙන්නේ නැහැ. තේරුණා නේද? ආශ්‍රව යෙදෙන්නේ නැහැ. නමුත් ආශ්‍රව විපූත සාසව ආශ්‍රයක නොයෙදීම ආශ්‍රය. නමුත් ආශ්‍රයංගෙ මිදුණු වටපිටාවක නෙමෙයි මෙයා හටගන්නේ. ආශ්‍රව සහිත භූමියක් තියෙන වටපිටාව කොමයි මෙයා ඉන්නේ. ඒ හින්දා ආසව විප්‍රයුක්ත සාසවා කියලා කියනවා. ආසව විප්‍රයුක්ත අනාසව. රහතන් වහන්සේ ආසව විප්‍රයුක්ත අනාසව. ඒ කියන්නේ ආශ්‍රවන් හා යෙදිලත් නැහැ. ආශ්‍රවන් හා යෙදිලත් නැහැ අනාශ්‍රවම. අපරියාපන්න භූමිය ආශ්‍රව විප්‍රයුක්ත අනාශ්‍රව. ආශ්‍රව සම්පයුක්ත සාසව ධර්මයෝ තියෙනවා අකුසල්මයි. ඒක සාසවයි. ඒ සාසව උනේ ආශ්‍රව හා යෙදිලයි. ආශ්‍රව හා යෙදිල සාසව. ලොන්න සාසව කියන වචෙන්ට අර්ථ පෙන්නනවා ආශ්‍රව යෙදිලයි සාසව. දැන් ආශ්‍රව යෙදිල සාසව වෙලා. ආශ්‍රව සහිතයි ආශ්‍රව යෙදිලම. තේරුණාද කියන්නේ? ඊගාට සාසව වෙන කෙන ක්‍රමයක් තියෙනවා. ආශ්‍රව සහිත වෙන ක්‍රමයක් තියෙනවා. කොහොමද? ආශ්‍රව හා යෙදිලේ නැතුව. ආශ්‍රව හා යෙදිලේ නැතුව. දැන් ඕකට අර පෙන්වන්නේ අපි කියමුකෝ. රාගය දුරු නොකළ, ඒ කියන්නේ වීතරාගී පුද්ගලයා කියලා කියන්නේ කාටද? සාමාන්‍යයෙන් මේ ශාසනයෙන් බැහැර හරි ධ්‍යානලාභී පුද්ගලයෙකුට නේද විතරාගී පුද්ගලයෙක් කියලා කියන්නේ වෙන්නේ. තේරෙනවද කියන එක? අනිත් අය රාගය නැති කළාද තියෙන්නේ? සම්පූර්ණ. චක්කු විඥානේ රාග සහිතද නැද්ද? චක්කු විඥානේ සරාගයිද නැද්ද? නෑ නේද? චක්කු විඥාන මට්ටමේ රාගයක් තියෙනවද? නෑ. රාගයක් නැති වුණාට මෙයා විතරාගී පුද්ගලයෙක්ද? චක්කු විඥානේ පහළ වෙන කෙනා විතරාගී යන ගණිතේ යනවද? එයා සරාගී යන ගණිතේ යනවද විතරාගී යන ගණිතේ යනවද? සරාගී කියන්නේ රාග සහිත පුද්ගලයෙක් තාම කියන ගණිතේ යනවද? මෙයා රාගේ නැති කළ කෙනෙක් යන ගණිතේ යනවද? අපි කියමු සෝබිතුමකම් දැන් සෝබිතට කියන්න පුළුවන්ද විතරාගී පුද්ගලයෙක් කියලා? සෝබිතම හිතන්න. විතරාගී කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වගේ රාගේ සම්පූර්ණ නැති කළ කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? බෑ. විතරාගී නෙමෙයි නම් කියන්න වෙන්නේ මොකද? සරාගී කියලා නම් තමයි. රාග සහිතයි තමයි. යම් යම් කරුණේදී ඇලෙන්න පුළුවන්. හොඳයි, යම් වෙලාවක යම් මොහොතක උපේක්ෂා සහගත සිත් පහළ වෙනවා. පහළ වුණාට දැන් මෙයා උපේක්ෂා සහගත සිත් පහළ වුණත් මෙයා සරාගී පුද්ගලයෙක් යන ගණිතයට යනවද විරාගී පුද්ගලයෙක් යන ගණිතයට යනවද? සරාගී පුද්ගලයෙක් යන ගණිතයට යනවා නේද? ඒ වගේ ආස්ව අනාස්ව මට්ටම රහතන් වහන්සේ අනිත් ඔක්කොම ආස්ව සහිතයි නම් ඒ වෙලාවට ආශ්‍රව හා යෙදු නැති සිත් පහළ වුණත් මේ සිත් සාස්ත්‍රව යන ගණේට යනවා. ආශ්‍රව සහිත යන ගණේට යනවා. දැන් අපි කියමු වීත දෝෂෝ සම්පූර්ණ ද්වේෂය නැති කළ පුද්ගලයෙක් කියනවා. සම්පූර්ණ ද්වේෂය නැති කළ පුද්ගලයා කියලා කියන්න වෙන්නේ කාටද? අනාගාමි ඵලයෙන් එහා කෙනෙකුටනේ. අනාගාමි ඵලයෙන් මෙහා කෙනෙකුට වීත දෝෂ පුද්ගලයා කියලා කියන්න පුළුවන්ද? එයාට කියන්නේ සදෝෂ පුද්ගලයා, දෝෂ සහිත පුද්ගලයා. චක්කු විඥානේ උපදින වෙලාවේදී ද්වේෂය නැත්තම් පටිඝ චෛසික එහෙම යෙදිලා තියෙනවද? ද්වේෂය තියෙනවද? නැහැ. ද්වේෂය නැහැයි කියලා මෙයා වීත දෝෂ පුද්ගලයෙක්ද? සදෝෂ පුද්ගලයෙක්ද වීත දෝෂ පුද්ගලයෙක්ද? එතකොට ඒ සිතට කියන්න දෙන්නේ නැද්ද? ද්වේෂය හා නොයෙදි ද්වේෂ සහගතයි කියලා කියන්න බැයි ද්වේෂිත? ඒ කියන්නේ ද්වේෂ සහගත නෙමෙයි ද්වේෂය සහිතයි. තාම ද්වේෂය සහිත කෙනෙක්. ද්වේෂය සහිත සිත. ද්වේෂය හා නොයෙදි ද්වේෂය ඉක්මවපු නැති සිතක්. රාගේ නොයෙදිත් රාගේ ඉක්මවපු නැති සිතක්. ඒ සිතේ රාගය හෝ ද්වේෂය හෝ චෛතසික වශයෙන් යෙදිලා නැහැ. පටිඝ චෛතසිකේ යෙදිලා නැහැ. ලෝභ චෛතසිකේ යෙදිලා නැහැ. නමුත් ඒ සිත තාම රාග ද්වේෂ කියන භූමියෙන් මිදිලා නැත්තම් ඒකට සදෝෂ සරාග සිත් කියන ගණිතෙම යනවා නේද? ඒ සිත් තේරෙන්නද මම කියන්නේ? පුළුවනේ පුළුවනේ පුළුවනේ. ඒ සිද්ධාන්තයේ තීරණය කරන එක තමයි මේ පෙන්වන්නේ. මේකෙන් ආසව විපයුත්තා සාසවා, ආසව සම්පයුත්තා සාසවා, ආසවා චේව සාසවා කියකිය පෙන්වන්නේ මේ න්‍යායෙ මෙහෙම මෙහෙම වෙන. ඊට පස්සේ ආසව විපයුත්තා අනාසවා කියන සිද්ධාන්තය කියන්නේ ලෝකෝත්තර ධර්මයන්ට විතරයි. අනිත් හැම දෙයක්ම තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මතා ටික ගත්තාම හරිද, මේ ඔක්කොම ශාස්ත්‍රවයි. හැබැයි ශාස්ත්‍රව කියන ආශ්‍රව සහිතයි. ඒකෙදි බෙදන්න වෙනවා. එකක් තියෙනවා ආශ්‍රව හා යෙදිලම ආශ්‍රව වෙනවා. එකක් තියෙනවා ආශ්‍රව හා නොයෙදිත ආශ්‍රව වෙනවා. තේරෙන්නේ? අපි අර මම කියන්නේ දැන් අපි කියමු අපි කාලයක් බෝතලයකට සීනි දැම්මා. හරිද? ඒ අදහස ගන්න බෑ. දැන් සීනි තියෙන නිසා සීනි බෝතලේ කියනවා. සමහර විටක සීනි ඉවරනොත් අපි සීනි බෝතලේ කියනවා. නේද? එතකොට ඒකෙදි දැන් මම කියන්නේ සීනි යෙදිලා සීනි බෝතලේ කියනවා. සීනි නොයෙදිත් සීනි බෝතලේ කියන්න පුළුවන්. ඒ මෙච්චර අපි දාන හින්දා ඒ වටපිටාවේ තියෙන නිසා සීනි ගිනල දානක. එතකොට දැන් චක්කු විඥාන, සෝත විඥාන වගේ දේවල් ගත්තාම ඇත්තටම යථාර්ථයක් කෙලෙස් නැහැ. ඒ ඒ සිද්ධාන්තයේ තියෙන තැන. නමුත් මේ ආශ්‍රය දුරු නොකළ පුද්ගලයාට ඒක සාහසයි එතන. එයාට පිළිසුදු නැහැ. මොකද හොඳට මතක තියාගන්න ඇහැ රූප චක්කු විඥාන කියන සිද්ධාන්තයක් තියෙනවා නම් කාම භූමියේ ඉන්න කෙනාට ඒ සංයෝජනේ තියෙන කෙනාට කාම විපාක වෙන්නේ මේ ටිකමයි. ඒ සංයෝජනේ දුරු වුණාට රූප භවයේ විපාක වෙන්නේ මේ ටිකමයි. ඒ කෙලෙස් දුරු වුණාම අරූප භවයේ විපාක වෙන්නේ ඔය ටිකමයි. ඒ කෙලෙස් ගෙවුණාම අප්‍රියපන්න විපාක වෙන්නේ ඔය ටිකමයි. ආය සිද්ධාන්ත ගොඩක් නෑ. ඇහැ රූප චක්කු විඥාන කියලා අපිට යම් සිද්ධාන්තයක් නාම රූප දෙකක් විපාක හැටියට පෙනෙයි නා. අද අපිට ওই පේන ටිකේ කෙලෙස් අඩු වුණාම ওই සිද්ධාන්තයමයි ඊගාවට කෙනාට විපාක හැටියට හම්බ වෙන්නේ. ওই සිද්ධියමයි අරූප භව විපාක හැටියට හම්බ වෙන්නේ. ওই සිද්ධියමයි ලෝකෝත්තර විපාක හැටියට හම්බ වෙන්නේ. කෙනා කෙනාගේ සිද්ධාන්තය මතයි මේ විපාකයේ මේ ආශ්‍රයෙන් පනවන්නේ. ඒකටයි විපාකයේ පනවන්නේ කාමාවචර විපාක, රූපාවචර විපාක, අරූපාවචර විපාක. විපාකේ නම් කරන්න උනේ හේතුව නිසායි. කාමාවචර විපාක කියලා නම් කරන්න උනේ ඊට අනුගිය කර්මයකින් වෙච්ච නිසායි. ඊට අනුගිය කෙලෙසකින් ලැබුණු නිසායි. එහෙම කෙලෙස් මුකුත් නැත්තම් මේකට කාමාවචරද රූපාවචරද අරූපාවචරද කියලා මේ විපාකේ වෙනසක් නැහැ. හේතුවකින් මේක වෙන්නකොලොත් විපාකේ එකක් වෙනවා. විපාකේ තුල කෙලෙස් නැත්තම් රහතන් වහන්සේලාටත් එකයි, රූපාවචර කෙනාටත් එකයි, අරූපාවචර කෙනාටත් එකයි, කාමාවචර කෙනාටත් එකයි. විපාක මට්ටමේදී මැරුණොත් කොහොම හරි ඒකයි ආයි ප්‍රශ්නයක් නෑමයි. එකයි එකයි එක වෙනවා. එහෙම වෙන්නේ නැහැ. කර්මයයි විපාක මේ කර්මේ නානත්වයකට යනවා. චේතනහම් වික්‍රේ කම්මං වදාමි. චේතනාවයි කර්ම වෙන්නේ. එයා මේ විපාක ධර්මයන් ආරම්භය මනින මිම්මමයි ප්‍රපංච ධර්මයන් වෙන සිද්ධාන්තෙම එයාට විපාක වෙන්නේ. දැන් පිටකේ නෙමෙයි කියන්නේ. හරිද? දැන් මේකෙදි ප්‍රශ්නයක් නැහැ. ඌවත් ප්‍රශ්න හැටියට ගණන් ගන්න එපා. මේ කෑලි පහ ඇතුළට ගන්න පුළුවන් නම් ওই කතාව මුකුත් නැහැ. ඔක්කොම තේරෙයි මොනතරම් මේ සිද්ධාන්තයක්ද. ওই කෑලි පහ එළියට දාලා ඉන්න තාක් ওই තමයි කාමාශ්‍රය. තේරෙනවද? ওই කෑලි පහ එළියට දාන මට්ටමේ ඉඳගෙන ඇහැ ගැන කතා කරුවත්, රූපේ ගැන කතා කරුවත්, චක්කු විඥානය ගැන කතා කරුවත් එයා දෝෂයක් සහිත දැනකින්මයි ඉන්නේ. එයා ඇහැ ගැන තීරණය කරන්නේ ඔහොම දැනකින්. ඕන ආශ්‍රය කියන එක හොඳට තේරුම් කරගන්න. බාහිර නිමිත්තක පිහිටුවාගෙනමයි එයා ඇහැ රූප චක්කු විඤ්ඤාණ ගැන කතා කරන්නේ. ඒ හින්දා එයාට ඒ ඇහැද සාස්ත්‍රවයි. තේරණේ? නියම විදිහට අනාස්ත්‍රව තැන සම්පාදනය වුණොත් ඇහැ ගැන නිමිති නෑ එයාට. ඇහෙන් මිදෙනවා, අනිමිත්තයි. ආශ්‍රයන්ගේ මිදුනොත් ඇහැ එළියට නොදැම්මොත් මොකද වෙන්නේ? මොකුත් නෑ. ඔක හොඳ ලස්සනට තියෙන මම විලාවක පෙන්වන්න මේ මදු පිණ්ඩික සූත්‍රේ. හරිම ලස්සනට තියෙන මේ ස්වභාවය. යම් වෙලාවක මේ ප්‍රපංච සංඥා කොටාසේ පුරුෂයා තුල නැත්ත නොවේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකමයි රාගංශය කෙලවර, පටිගාංශය කෙලවර, ditthාංශය කෙලවර, විචිකිච්ඡාංශය කෙලවර. එතකොට භවරා මානංශය කෙලවර, භවරාගංශය කෙලවර, අවිද්‍යාංශය කෙලවර. ප්‍රපංච සංඥා කුට්ටාසිය මේ ලැග නොසිතින උච්චාරය කරන්න ඕනේ. වෙන මොකුත් නැහැ. අතුලත හරලා අයින් කරන්න
තියෙනවා.
එතකොට ඊගාවට හොඳට තේරුම් කරගන්න මම අර කිව්වේ දැන් මේ චක්කු ප්‍රසාදය කියන එක පවා මේ ওই රූපවලදී ඕකේ තියෙනවා මේ සම්පත්තග්‍රාහය සහ අසම්පත්තග්‍රාහය කියලා කොටස් දෙකකට බෙදෙනවා. සම්පත්තග්‍රාහය සහ අසම්පත්තග්‍රාහය කියලා කියන්නේ දැන් ඇහැයි කනයි කියන දෙකට බාහිර වස්තුව පැමිණෙන්නේ නැහැ. තිබුණු තැන ඉඳලාමයි අපිට මේ සිද්ධාන්තය දැర్శණය වෙන්නේ. නමුත් නාසයට, දිවට, කයට මම තනියමද මම කියන්නේ. නේ නාසයටයි, කයටයි, දිවටයි ඒ වස්තුවම පැමිණෙන්න ඕනේ. එහෙනම් ඒ කියන සම්පත්තග්‍රහය. අරවට කියන අසම්පත්තග්‍රහය කියලා. හරිද? අසම්පත්තග්‍රහය කියන්නේ පැමිණෙන්නේ නැහැ. දැන් ඔකදී පෙන්නනවා දැන් ඈත ගිනි ගොඩක් තියෙනවා නම් ওই ගිනි ගොඩම ඇවිල්ලා ඇහි හැපෙනවා නම් ඇහි පිච්චෙන්න එපා. දැන් එහේ හෙන හඬක් එහෙම තියෙනවා නම් ඒ සද්දේම ඇවිල්ලා කනේ හැපෙනවා නම් කන පුපුරන්න ඕනේ. එහෙනම් දැන් ඒ වස්තුන් පැමිණෙන්නේ නැහැ. තිබූ තැනම තිබිලා තමයි මොකද වෙන්නේ අපිට දැනගන්න. හැබැයි අපි එක කරුණක් දැනගන්න ඕනේ. රූපේ සම්පතිකම් සනිදසන සම්පතිකම් රූපේ ගැටෙනවා. කොහොමද ගැටෙන්නේ? තිබූතනම තියෙනවනේ කොහොමද ගැටෙන්නේ? එතෙන්දි මම ඔබ හඳුනන උපමාවක් කියන්න. අපි කියමු ඉතාසියුම් වීදුරුවක් හදලා තියෙනවා කියනොත් දැන් මෙහෙම දැන් මේ අත තියෙන මේ කණුව තියෙනවා කියන්නකෝ. ඔය කණුවට එහා පැත්තේ තියලා තියෙන ඉතාසියුම් වීදුරුවක් ඔය විදුර කොච්චර සිවුන්ද කියනවල අපි මේ ලයිට් කණුවට ආලෝකයක් ඇල්ලුවොත් ආලෝකෙන් ඡායාවක් වැටෙනවා. ඡායාව වැටෙනකොටම ඡායාව වැටෙන ඡායාවට විදුර බිඳෙනවා නะ. ඒ විදුර මොනතරම් සිවුම් එකක් ඇද්ද? තේරෙනවද මම කිව්වේ? යමක ඡායාවක් වැටෙනකොට ඒ ඡායාවට විදුර බිඳෙනවා නะ. තේරෙනා නේද? දැන් ආලෝකයක් නැත්තම් මේක ඡායාව වැටෙනවද? මේ කණුවට අපි මෙහෙම ටෝච් එකක් ආලෝකයක් ගැහුවම ඡායාවක් එනවා නේද? ඒ ඡායාව වැටෙන්නේ හැපෙති තියෙන වීදුරුවට නම් ඒ වීදුරුව මොනතරම් සිවුම්ද කියන්නේ ඡායාවට බිඳිනවා නම් මේ චක්කු ප්‍රසාදය දකින්නේ එහෙම. ඉදිරියෙන් තියෙන වස්තුන්ගේ ඡායා මාත්‍රයට මේ රූප බිඳිනවා. චක්කු ප්‍රසාදයට මෙහෙම ඡායාවක් වර්ණද ප්‍රසාද බිඳිනවා. ඒ බිඳීමට තමයි ඒ බිඳීම දැනෙනවා භවංග සිතටම. ඒකට තමයි භවංග චලන කියලා කියන්නේ. ගැටීම කියලා කියන්නේ ඒකට. ඒ වස්තුව එතනම තිබුණත් සිද්ධාන්තයේ මෙහෙම වෙනවා. අර හොඳට බලන්න මේ ඇහි මැද උකුණු හිසක් තියෙන තැනක ඉදිරියෙන් තියෙන වස්තුවේ ඡායාව ගැටිලා ඇති. තේරෙන්නේ? වස්තුවක මෙහෙම ඡායාව අපිට පේනවා කියලා කියන්නේ තග්ගල මෙහෙම කරන ඡායාව ගැටෙන්නේ. හොඳට මතක තබා ගන්න විශේෂ කරුණු කීපයක් තියෙනවා. යම් විඥානයක් පිහිටන්න කාරණා හතරක් ඕනේ. ඒ කාරණා හතර නැතුව විඥානය පිහිටන්නේ නැහැ. චක්කු විඥානය පිහිටන්න ඇහැ ඕනේ, රූපේ ඕනේ, චක්කු විඥානය නෑ ඊට අනුව මෙනෙහි කිරීම ඕනේ, ආලෝකේ ඕනේ. ආලෝකයේ උදව් කාරණාව කරගෙන ඇහත් රූපයත් ඊට අනුව මෙනෙහි කිරීමත් ආලෝකයත් කියන කරුණු හතර නිසායි චක්කු විඥානය පිහිටන්නේ. තේරෙන්නේ? ඊට පස්සේ කනට කන ඕනේ, සද්දේ ඕනේ, අවකාශ ධාතුව ඕනේ, ඊට අනුව මෙනෙහි කිරීම ඕනේ. නාසයට නාසය ඕනේ, ගන්ධය ඕනේ, වායෝ ධාතුව ඕනේ, ඊට අනුව මෙනෙහි කිරීම ඕනේ. නැත්තම් ගන්ධය දැනෙන්නේ නැහැ. මොකද සම්පත්තග්‍රාහය කියලා කියන්නේ වාතයට ඒ රූපකලාපම විල රඳිනවා. දැන් සද්දේදි වෙන්නේ අනිත් පැත්ත. සද්දේදී වෙන්නේ යම් ස සද්ද රූපයක් නිසා අවකාශ ධාතු යම් කම්පනයක් ඇති වුණා නම් ඒ කම්පනය නිසා මේ සෝත ප්‍රසාදයේ අයිනි තියෙන රූප කලාප වෙලා ගැටෙනවා. සද්ද කම්පනයක් තියෙනවා. ඔකට මම අර උපමාවක් කියන්නේ අපි ගලක් අරගෙන වතුරකට ගැහුවොත් අපිට පේනවා ගල වැටුනහම ඔන්න රවුමක් ගියා. වතුරේ ලොකු රවුමක් යනවා වගේ තේරෙනවනේ. ඒක ඒක ටිකක් ලොකු රවුමක් යනවා. ඒක තුල ටිකක් ලොකු රවුමක් යනවා. අපිට පේනවා පේන්නේ හරියට ගල ගහපු තැන ඉඳලා එකම දිය රැල්ලක් ඇවිල්ලා ඉවුර වැදුනා වගේ. නමුත් වෙන්නේ ගල වැටුනහම ඒ කම්පණය නිසා එතන තියෙන වතුර ටික ඉස්සලා පාස් වෙනවා. ඒ කම්පණය නිසා ඊගවට තියෙන වතුර ටික ඉස්සලා පාස් වෙනවා. ඔහොම වෙලා අන්තිමට ඉවුරේ වදින්නේ ඉවුර අයිනේ තිබුණු වතුර ටික මිසක අර කෙරෝලින වතුරක් එනවද නැහැ. සද්දේ කියන එකත් ඔහොම දකින්ද ඒ තැඟුල තියෙන මේ සද්ද කම්පණය නිසා ඒ තැඟුල තියෙන රූප කලාප කලනේ විලා අන්තිමට මෙතන ප්‍රසාදය විලා වදින්නේ ඒ විදිහ. හැබැයි මේ රූප වදිනකොට ඒ සද්දේ සතහන්ව වදිනවා. ඒ කම්පණයට යම් ආකාරයක රූප කලාප රාසින් මේ විදිහටම වදිනවා. ඒකයි ඒ හඳේ මේ විදිහටම අපිට හම්බ වෙන්නේ. දැන් ඔය කැසට් එකක උනත් ගන්න අර කාබන් එකේ කඩතොළු බව ඒ විදිහටම ආපහු දැම්මම ඒ හඳම අපිට ඇහෙනවා. තේරෙනනේ? ඒක මේ රූපයේ ස්වභාවය පවා හිතීම හරීම මන්තාය බුද්ධබ්බ නෝනින් අවබෝධ කළ යුතුයි. එතකොට මේ දෙක එන්නේ නැහැ වස්තු. සද්දේ අර වගේ කම්පන ස්වභාවයෙන් එකයි අවකාශ ධාතු ඕනි කියන්නේ. රූපයේ ඒ තිබූ තැනම තිබෙන ඡායාවෙන් වැටිලා බිනේ. තේරුණා නේද? නමුත් ඊට පස්සේ ගන්ධය ගහන විඥානය ඇති වෙنده නාසයයි ගන්ධයයි වායෝ ධාතුවයි හිතනව මෙනෙහි කිරීම යෝනේ. ගන්ධය කියන එක ඒ තියෙන තැනක තියෙන ගන්ධ රූප කලාප වායු ධාතුව නිසාම ඇවිල්ලායි වදින්නේ. ආධ්‍යාත්මිකව බාහිර වේවා. අපි කියන්නේ හුළඟ කෙනෙකුට අපිට ගඳ දැනෙනවනේ. සමහර වෙලාවට හුළං පාර නැති වුණාම ගඳ නැහැ. මොකද වායු ධාතුවෙන් ඒ ගන්ධ වූ රූප කලාප නාවනම් අපිට මේ ළඟපාත තියෙන රූප කලාපත් ඒ ගඳ තියෙන්න ඕනේ. තේරෙනවද කියන්නේ? ඒ නිසා සම්පත්තග්‍රහය කියලා කියන්නේ පැමිණෙන්නම ඕනේ. රස කියන එකත් එහෙමයි. දැන් කේක් කෑල්ලක් හරි මොනවා හරි පිඟානක තිබුණාට හරියන්නේ නැහැ. ඒක දිවේ ගැටෙන්නම ඕනේ. කයටත් මොනවා හරි දෙයක් ගැටෙන්නම ඕනේ. ඒ හින්දා ගාහන ජීවා කාය කියන ධර්මතා තුනට කියනවා මොකද්ද? සම්පත්තක් ගාහයි. ඒ වස්තුවම පැමිණෙන්නට ඕනේ. බාහිර වස්තුව කියන්නේ බාහිර රූපෙම මේකට ඇවිල්ලා හැපෙනවා. අනිත් ඒවා ඒ වස්තුව නොපැමිණී හැපෙනවා. තේරෙනවානේ. ඒද හැපෙනවා. හැපෙන න්‍යායක් තියෙනවා. ඔය ප්‍රභේදයක් දැනගන්න. දැනගෙන කොහොම හරි අවශ්‍ය වෙන්නේ වෙන මුකුත් කරන්න එපා. තමන් තමන්ව රැකගන්න මේ කෑලිපහ ඇතුළට ගන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඕන තැනක බණ අහන්න ඕන විදිහකට හිතන්න මේ කෑලිපහ ඇතුළට ගන්න ඉගෙන ගන්නයි කරන්න ඕනේ. බණ ඇහුවා නම් බණ ඇහුවේ, භාවනා කළා නම් භාවනා කළේ, සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රි ශික්ෂාවක් වැඩුවා නම් වැඩි යුත්තේ වඩන්න ඕනේ. ඔය ඔක්කොටම අන්තිමට මුකුත් මොනවත් කරන්නද? මේ කෑලි පහ ඇතුළට ගන්න විතරයි. මහා ගැඹුරු අර්ථයක් නෑ ඕකට තර්ක කරන්න, රණ්ඩු කරන්න ඕනේ නෑ. ඔය කෑලි පහ ඇතුළට ගත්තා නම් මාරයට අහුවෙන්නේ නෑ. ආශ්‍රවද වුණත් කමක් නෑ, සාශ්‍රව වුණත් කමක් නෑ, අනාශ්‍රව වුණත් කමක් නෑ. කෑලි පහ ඇතුළට ගන්න ක්‍රමයක් තියෙනවා නම් මොන ක්‍රමයකට හරි තෝරගෙන. හැබැයි කෑලි පහ ඇතුළට ගන්නවා කියනකොට අර්ථය තේරුම් ගන්න ඕනේ. කෑලි පහ පිටට දානවා කියන්නේ මෙහෙම. පිටට දානවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතනෙන් දකින්න එපා මේවා. දැක්කොත් වැරදිමනේ. ඒ හින්දා හොඳට මේ ආයතන ටික පිළිසින් දකින්න. එච්චරයි තියෙන්නේ. ඕක තමයි මට සත්පුරුෂයේ කල්යාණ මිත්‍රකෙට දෙන්න තියෙන අවවාදේ. කෑලි පහ ඇතුළට ගන්න. එහෙම කරගන්න පහසුයි. මම අර කියපු විදිහට භවනා කරන්න ඔක්කොලට පුද්ගල වශයෙන්, ඕකාශ වශයෙන්, පුද්ගලෝකාශ වශයෙන් උගන්වනවා මේ කෙලෙස්. පුද්ගලයා වශයෙන්, අවකාශ වශයෙන්, පුද්ගලයා අවකාශ වශයෙන් උගන්වනවා. ආ මේ ටික ඉගෙන ගත්තාම ප්‍රශ්න යෙදී ওই ටික ඉගෙන ගන්න දැනට ඉන්නේ කවද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි. එතකොට එහෙනම් දැනදී මේ වචන වල නම් ටික දැනගත්තොත් කෙනා කෙනාට හරි බලාගතයි. දැන් චිත්ත සහභූ කියන්නේ චිත්ත සමුත්ථාන කියන්නේ චිත්තානුපරිවර්තන කියන්නේ මොකද්ද කියන කාරණා ටික තේරුම් ගත්තොත් එතකොට එතකොට අපි කළා චිත්තාන පරිවර්ති. එතකොට චිත්තාන පරිවර්ති රූප කියලා කිව්වේ මොනවද? කාය විඤ්ඤාප්ති, වාචි විඤ්ඤාප්ති දෙක. හරිද? කතමන්තං රූපං බාහිරං න චිත්තාන පරිවර්ති. එතකොට බාහිර වූ සිතානුව නොපෙරෙන රූපේ මොකද්ද? රූපායතන, අර ඉස්සලා කියපු කාය විඤ්ඤාප්ති වාක් විඤ්ඤාප්ති කියපු දෙක අතහැරලා ඉතුරු ටික දත යුතුයි බාහිර සිතානුව නොපෙරෙන රූප. කතමන්තං රූපං අජ්ජත්තිකං ඕලාරිකං. දැන් අර මේ දැන් බෙදාගෙන ඉන්නේ අපි මුලින් අර මතක් කළානේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර උදාරික සුකුම කියලා 11 තැන. ඒ 11 තැනට මේ බෙදන්නේ දැන් මේ කියන රූප ටික ඈ. එතකොට කතමන්තන් රූපං අජ්ජත්තිකං ඕලාරිකං. ඕලාරික ආධ්‍යාත්මික වූ ඕලාරික රූප මොනවද? චක්කායතනං, සෝතායතනං, ගහනායතනං, ජීවායතනං, කායායතනං කියන මේ පහ මොකද්ද? ආධ්‍යාත්මිකයි ඕලාරිකයි. බාහිර ඕලාරික රූප මොනවද? බාහිර ඕලාරික රූප. රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, මේ ටික බාහිර ඕලාරිකයි. කතමන්තං රූපං බාහිරං සුකුමං. බාහිර වූ සුකුම රූපේ මොකද්ද? මොකද්ද? අර අපිගේ ඉතින්දී පුරුෂින්දී බාහිර සුකුම රූප කියලා කිව්වේ. ඉතින්දී පුරුෂින්දී චීතින්දී කාය විඤ්ඤාප්ති, වාචී විඤ්ඤාප්ති, රූපස ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, ආකාශ ධාතු, රූපස උපචේ සම්තිති, ජරතාංකිතා කියලා. ඒක දෙපෙළේ හරිද? ඒක සුකුම රූපය බාහිර. කතමන්තං රූපං අජ්ජත්තිකං සම්තිති. ආධ්‍යාත්මික සම්තික රූපය මොකද්ද? අජ්ජත්තං සම්තිකං තමා තුල ළඟ රූප ආධ්‍යාත්මික ඇහැ කන දිව නාසය ශරීරය ඒක. හරිද? කතමන්තං රූපං බාහිරං දුරේ. බාහිර දුර රූප මොනවද? ඉතින්දි පුරුෂින්දිය බාහිරයි දුරයි. ඇයි බාහිරයි කියලා කියන්නේ? හැම වෙලාවෙම ධම්මායතනයන්මයි ඒක තියෙන්නේ. මනෝවිඥානයේ විඤ්ඤාය ඉතින්දි පුරුෂින්දිය වගේ දේවල් මනෝවිඥානයේ නෙවිඤ්ඤාය තේරෙනවා. දුරානුබෝධයි. එහෙනම් දුරයි. කතපන්තං රූපං බාහිරං සම්තිති. බාහිර ළඟ රූප මොනවද? රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන මේවා බාහිර ළඟ. බාහිර දුර, බාහිර ළඟ. හරිද? ඒ ටිකෙන් ඉවරයි ප්‍රකීර්ණක. ඊට පස්සේ අයින් ටික මතකයි නේද? ඒ ටික බලාගන්න අර 25 වස්තු. කතමන්දන් රූපං චක්කු සම්පස්ස න වස්තු. චක්කු සම්පස්සේට වස්තු නොවන රූපේ මොකද්ද? කතපන්තං රූපං කතමන්තං රූපං බාහිරං චක්කු සම්පස්ස න වස්තු. බාහිර වස්තු නොවන රූපේ මොකද්ද? රූප ආයතන, සද්ධා ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන ඔය ටික. කතමන්තං රූපං චක්කු සම්පස්ස න වස්තු බාහිර. එතකොට කතමන්තං රූපං අජ්ජත්තිකං චක්කු සම්පස්ස වස්තු. නෑ නෑ මේ පකින්නකේ මේ පකින්නකේ චක්කු එකද මේ අපි කියන්නේ? ඒක නෙමෙයි මාත්මේ බුදුහාම මම ඔබ දැන් තියෙනවා කතමන්තං රූපං චක්කු සම්පස්ස වස්තු. චක්කු සම්පස්සේට වස්තු වන රූපයක් තියෙනවා. මොකද්ද? චක්කු සම්පස්සේට වස්තු වන රූපේ මොකද්ද? රූපය. රූපය. බලපොරොත්තු චක්කු සම්පස්සේට වස්තු වෙනේ රූපයදනේ. ඔය තමයි මාරයි විශේෂ. චක්කු සම්පස්සේට ඉන්ද්‍ර භව කරන්න මොකන්ද? චක්කු සම්පස්සේට වස්තු රූපේ කතමන්තන් රූපං චක්කු සම්පස්ස වස්තු. වස්තු රූපේ මොකද්ද? ඇහැ නෙමෙයි. ඉතින් ඇහැද කියේ දෙන්නම කියේ රූප ආයතන කියලා. හරිද? ඉදන්තං රූපං චක්කු සම්පස්ස වස්තු. කතමන්තං රූපං චක්කු සම්පස්ස නවත්තු. චක්කු සම්පස්සේට වස්තු නොවන රූපේ මොකද්ද? දැන් ওই පරියායෙන් පුළුවන් නේද සෝත විඥාණයට වස්තු සෝත සම්පස්සේට වස්තු වෙන රූපේ මොකද්ද? සෝත විඥාණයට වස්තු වෙන රූපේ මොකද්ද? කියනවා කියනවා දැන් ඔක තේරෙන්නේ නැහැ. ඈ කච්චිව කියනවා බලන්න. සෝතේ. ජීව විඥාණයට වස්තු වෙන මොකක්ද ධම්ම විලාස? කාය විඥාණයට වස්තු වෙන මොකද්ද ප්‍රසම? කාය ප්‍රසද්ධි. ආ මොකද්ද පැතිලි සහිතව මොකද්ද නේද? ප්‍රසාදවලම කිව්වා. හරි. එතකොට කායයේ සම්පස්සේට වස්තු නොවන රූප මොකද්ද? නාර්ද කියන බලන්න. වස්තු නොවන රූප මොනවද? ඉදිරියට එහෙනම් දැන් දෙපැත්තට පෙරලලා පෙන්වන්නේ දැන් ඒ ටික පුළුවන් නේ. ඒ ටික අරින්න හින්දා මේ ආදරෙට නෙමෙයි පෙරලලා පෙන්වන්නේ. ඒ වගේ දකින්න ඕනේ සංකු සම්පස්ස වේදනාවට වස්තු වන රූපයක් තියෙනවා, වස්තු නොවන රූපයක් තියෙනවා කියලා. ඒකත් වස්තුව ඔය එහෙමයි බෙදන්නේ. චක්කු සම්පස්ස වේදනාවට රූප සංඥාවට හරි වේදනාවට රූප සංඥාවට රූප සංකේතනවල චක්කු විඥාණය වස්තු වන රූපය ඔය විදිහට බෙදන්නේ. ඊට පස්සේ එතකොට 100ක් කිව්වද? චක්කු සම්පස්සේට වස්තු වන රූපයක් තියෙනවා, නොවන රූපයක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනාට වස්තු වන රූපයක් තියෙනවා, නොවන රූපයක් තියෙනවා. සංඥාවට චේතනාවට චක්කු විඥාණයට වස්තු වන රූපයක් තියෙනවා, නොවන රූපයක් තියෙනවා කියලා වස්තු වන කියන පහතම දානවා ඇහැ. නොවනේව ටික දානවා අනිත් 11 නෙමෙයි අනිත් 26 රූපෙම. තේරෙනවද? 26 රූපෙම වස්තු රූපේ යතන ගන්නත් 28 රූපයකින් ඒ ඒ තැන ඒ විඥාන වලට වස්තු කෘත්‍ය වෙන නිසා ඒ දැක්ක වස්තු රූපය කියලා එකකින් විතරක් දකින්න බෑ. සම්පූර්ණ ජීවිතයේ මේ වෙලාවට වස්තු රූපය එකමයි. ජීවිතින්ද්‍රිය කියන්නේ යමක් ජීවත් වීමේ ජීවත් කරවීමේ හැකියාව ජීවිතින්ද්‍රිය කියන්නේ. වස්තු කෘත්‍ය වෙනම එකක්, ඒකේ පැවැත්ම ඇති කරමන ගතියට ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ. ජීවිතින්ද්‍රිය බෙදන රූප ජීවිතින්ද්‍රිය, නාම ජීවිතින්ද්‍රිය කියලා. අරූපී ධර්මයන්ගේ යාපනයක්, තිතියක්, පැවැත්මක් තියෙනවා නම් ඒක නාම ජීවිතින්ද්‍රිය. රූපී ධර්මයන්ගේ යම් යැපීමක්, පාලනයක්, තිතියක් තියෙනවා නම් ඒක රූප ජීවිතින්ද්‍රිය කියලා. එතකොට දැන් ඔය මම එක ප්‍රශ්නයක් අහන්න. දැන් මේ ඉන්ද්‍රිය රූප ටික තියෙනවනේ, කර්මෙන් හටගත්ත රූප මොනවද? ඉන්ද්‍රිය රූප කීයක් තියෙනවද? නිරෝධ කියන්න බලන්න. පහයි. කියන්න ගොයන්. ඒ පහ. කියන්න ආර කියන්න. ගැඹුරු විදර්ශනාවට යන්නේ ඒකට සරල දෙයක්වත් කරන්නේ නැහැ. හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම කීයක් තියෙනවද? 8යි. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ජීතින්ද්‍රිය, ඉතින්ද්‍රිය, පුරුසින්ද්‍රිය. ওই ඉන්ද්‍රිය රූප අටෙන් ප්‍රණීතතරම කියන්නේ ශ්‍රේෂ්ඨතම තරම ඉන්ද්‍රිය මොකක්ද? ඔය ඉන්ද්‍රිය අටෙන් හරිද? සාමාන්‍යයෙන් බොහොම හැම එකක්ම යට කරගෙන ඉන්න බොහොම වටිනා ශ්‍රේෂ්ඨම ඉන්ද්‍රිය කියලා කියන්න පුළුවන් මොකේද? මොකද්ද? ජීතින්ද්‍රිය. ජීතින්ද්‍රියද ප්‍රධාන. එතකොට ජීවිතේන්ද්‍රිය ප්‍රධාන, ජීවිතේන්ද්‍රිය තිබ රූප බලන්න බෑ. ජීවිතේන්ද්‍රිය තියෙනවා නමුත් ඇහැ නැති අය ඉන්නවා. ජීවිතේන්ද්‍රිය තියෙනවා පුරුෂයෙක් නොවන අය ඉන්නවා. රූප තිබේ. මම යන් කියන්නේ ඕක මෙහෙම. මගෙන් අහුවාන. හරිද? ඒ ධර්මයේ ඔක්කොම ප්‍රධානයි ඒ ධර්මයන්ට කියලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨතරමයි චක්කු ඉන්ද්‍රිය රූප බලන වෙලාවට ශ්‍රේෂ්ඨතරමයි. එයා තමයි බලවත්ම අනිත් ඔක්කොම දුබල. එතනදී. හරිද? එතකොට ශ්‍රවණ කෘත්‍යයේදී ඒ අවස්ථාවට දත යුතුයි. එයා දැන් අපි ඉන්ද්‍රිය බබක් කිව්වනේ ඔකෙදි. තේරෙනවද? කතා කරනනේ. එතකොට ඔක්කොම එක තැනකින් කවදාවත් දකින්න බැරි බවනේ ඇත්ත. එක ඉන්ද්‍රියකින් ඔක්කොම යට කරලා පෙන්වන්න බෑ. ඒ
වගේම එක ඉන්ද්‍රියක් පිළිහෙන් දැක්කම
ඔක්කොම දැක්ක හැකි. එතකොට ඕකෙදී මේ මට ඕක නිකන් මතක් වුනේ. අපේ බෝසතාණන් වහන්සේ නාගලෝකේ නාරජු වෙයි, ගුරු රජු වෙයි, නැ තව රජවරු දෙන්නකුයි. රජවරු හතර දෙනෙක් අපේ බෝසතාණන් වහන්සේ තමයි තාපසේ. ඔය හතර දෙනා ඉතින් මේ දවසක් ඇවිල්ලා එක තැනකදී ලස්සන කතාවක් තිබ්බ. කතාවක් තියෙන මතක නැහැ. ඒක ඌගෙනකදී සිල් සමාදන් වුණා. ඔව්. සිල් සමාදන් වෙලා ඉන්නකොට ධර්ම සාකච්ඡාවකදී ප්‍රශ්නයක් ඇති වුණා. ඔය හතර දෙනාද කොහොම රජවරු හතර දෙනෙක් කියන්නේ තියෙන්නේ. එක්කෙනෙක් කිව්වා මේ පංචකාමයන්ගේ මොකද්ද ප්‍රණීත ධර්ම කියලා තමයි ප්‍රශ්නේ. එක්කෙනෙක් කිව්වා රූපය අග්‍රයි. එක්කෙනෙක් සද්දේ. එක්කෙනෙක් කිව්වා නෑ ස්පර්ශය. එක්කෙනෙක් කිව්වා රස වගේ. ඊට පස්සේ අපි මේක අහන්න යන කියලා බෝසතන් වහන්සේ ළඟට ගියාම බෝසතන් වහන්සේ උත්තර දෙන්නේ ඒක ඒ න්‍යයිදී ඒ දේ අග්‍රයි යට. දැන් රූපේ තැනදී අනිත් ඔක්කොම යට වෙලා ඒක අග්‍රමයි. සද්දේ අහන වෙලාවේදී ඒක අග්‍රමයි. ස්පර්ශය ලබන වෙලාවේදී ඒක අග්‍රමයි. ඒ විදිහට. ඒ වගේ මේ ඉන්ද්‍රිය රූපවලුත් තියෙනවා. ආ එහෙනම් ඒක තමයි මතක තියෙන්නේ. ජාතක කතාවකත් මතකයක් තිබුණා. ජාතක කතාව. නෑ ඔය කතාවකුත් තියෙනවා. එතකොට ආරම්මන ගත්තාම ආරම්මන 25යි. ආරම්මනත් ওই විදිහටමයි. චක්කු සම්පස්සේට ආරම්මන වෙන රූපයක් තියෙනවා, ආරම්මන නොවන රූපයක් තියෙනවා. තේරෙනේ? එතකොට ආරම්මන කතමන්තං රූපං චක්කු සම්පස්ස ආරම්මන. මොකද චක්කු සම්පස්සේට ආරම්මන වෙන රූපේ රූපය. ඉදන් තන් රූපං චක්කු සම්පස්සේ ආරම්මන. ඊට පස්සේ කතමන් තන් රූපං චක්කු සම්පස්සේ නාරම්මන. චක්කු සම්පස්සේ ආරම්මන නොවන රූප මොනවාද? රූපායතනේ අතහැරලා අනිත් එක දතියි. ඒ වගේ ඊට පස්සේ දකින්ද චක්කු සම්පස්සේ වේදනාවත රූප සංඥා, රූප සංකේතන, චක්කු විඥාන වලට ආරම්මණු ඉස්සෙල්ලා ආධ්‍යාත්මික පැත්තෙන් කියුවා, දැන් බාහිර පැත්තෙන් කියන්නේ. ආරම්මණු රූපයක් තියෙනවා, අරමුණු රූප තියෙනවා කියලා. ආරම්මන වන රූපය මොකද්ද? රූපායතනේ නොන රූපේ රූපායතනේ අතහැර. ඔය වගේ සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස කියන මේ ටිකට දකින්ද ආරම්මන සද්ද, ගන්ධ, රස, පොට්ටම්. හරිනේ. දැන් ආරම්මනත් හරි. මේ අන්තං ඈ 50යි 50යි 14යි ඇට ගන්න කිරෝ යන්ත. එතකොට මේ අපි ආපහු මතක් කළොත් ඔය ටික දැන් ඔතනදී අපි ওই මේ රූප සම්බන්ධව නැවත නැවත කළේ රූපයේ ආහාර වලට ප්‍රත්‍ය වලට බෙදුවානේ අපි. කර්මජ රූප, ඍතුජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියලා හතරකට බෙදුවානේ අපි. ඊට පස්සේ ඒ බෙදලා උපාදින රූප, අනුපාදින රූප කියලා බෙදලා ආධ්‍යාත්මික රූප, බාහිර රූප කියලා ওই බෙදුවේ මේ මෝඩකම හිලිපිලි කරගන්න. ඒ බෙදීමට අනුව හරියට බැලුවාම ඉබේමයි ඇහි අනිදර්ශන ස්වභාවය මතුවෙන්නේ. තේරෙනව නේද? දැන් ඔන්න හොඳට බලන්න, අපිට යම් බාහිර රූපයක් පේනවනම් අපි ඒ බාහිර රූපයේ පේන දෙන්න නුවණ අරගෙන යන්න ඕනේ. අපි මේ රූපයේ පිහිටලා තියෙන්නේ මොන වගේ තැනකද කියලා. දැන් ඔන්න අපි කියමු, අපිට ඇහැ ගැන දැනුම එන ඇහැ කියලා තේරෙන රූපයක් පේන්න පුළුවන්. රූපයක් වර්ණ රූපයක් පේනවා. දැන් මේ වර්ණ රූපයක් පේනවා. ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා නම් කෙනෙකුගේ ඇහැ පේනවා කියන එක මේ මට වර්ණ රූපයක්නේ. දැන් මේ රූපය පේන්නේ ඔන්න මේ පේන ඇහැ කියලා මම පනවන්නේ මේ රූපය පේන්නේ කොහෙන්ද? උපාදින්නයි බාහිරයි. හොඳට බලන්න, කර්මයෙන් හටගත්ත බාහිර වර්ණ රූපයක තමයි මේ ඇහැ පේන්නේ. තේරෙනවනේ? තේරුණාද? උපාදින්නයි කර්මයෙන් හටගත්ත බාහිර වර්ණ රූපයකුයි මේ ඇහැ කියලා මට පේන්නේ. ඔන්න දැන් අපි දන්නව ඒ කර්මය නැති වෙනකොට ඒ රූපය නැති වෙනවා. එතන ඊට පස්සේ අපි කියමුකෝ ඔන්න කඩදාසි කොළයක අපිට ඇහැක් පේනවා, ඔන රූපයක්, වර්ණ රූපයක් කියන්නකෝ. දැන් අපි දන්නවා මේ ඇහැ විදිහට පේන වර්ණ රූපය මේක අනුපාදින්නයි, කර්මයෙන් හට නොගත්ත ඍතුජ, ඒ කියන්නේ ඍතුජ බාහිර ඍතුයෙන් හටගත්ත පටියාපෝ තේජෝ වායෝ කියන රූප කලාප ඇසුරු කරගෙන පෙනෙන රූපයක් බාහිරයි අනුපාදින්නයි, කර්මයෙන් හට නොගත්ත බාහිර රූපයක්. ඒ රූපයේ ප්‍රත්‍ය මොකද්ද? ආහාර ප්‍රත්‍ය ඍතුයි ඍතුජ රූපයක්. ඔන්න දැන් එහෙම හොඳට රූප බැලුවහම අපිට පේනවා දැන් බාහිර රූපයක් මේ. දැන් ඇහැ කියලා පනවන්න පුළුවන් සිද්ධාන්තයක් එන්නේ නැහැ අපිට. ඒ කතා ඕනේ නැහැ. ඒ පේන රූපය පිරිසිඳ දකින්න. ඒ රූපය පිරිසිඳ දැක්කහම බාහිරයි අනුපාදින්නයි ක්‍රිතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. තේරෙනා නේද? ඊට පස්සේ ඔන්න කැඩපතක තියෙනවා ඡායාවක් වැටිලා. දැන් මේ පැත්ත අතහරින්න ඔක්කොම. හරිද? දැන් කණ්ණාඩියක තියෙනවා, ඉදිරියෙන් විදුරු කණ්ණාඩියක් තියෙනවා. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාව අපිට පේන්නේ. හරිද? දැන් ඒ පේන රූපය අපිට දැන් මෙහෙම පෙවුනා වගේ දැන් කැඩපතක පේන රූපයක් තියෙනවා නම් ඒක අනුපාදින්නයි බාහිරයි මොකද්ද? ක්‍රිතු ප්‍රත්‍යයෙන් හටගත් එක. අනුපාදින්නයි, උපාදායයි, බාහිරයි. තේරෙනවද? උන දැන් හිතෙන් අපි සිහි කරනවා එක. දැන් සිහි කරනකොට ඒක ධම්මායතනේ පරියාපන්නයි. ධම්මායතනේ බාහිරයි. චිත්තජයි. චිත්ත සමුත්ථානයි. හිතෙන් ඉපදිලා තියෙන්නේ දැන්. චිත්ත ප්‍රත්‍යයෙන් ඉපදිලා තියෙන්නේ. හිතින් ඔසවලා තියෙන්නේ. බාහිරයි. තේරෙනව නේද? ඔන්න ඒ හිත නැතිනකොට ඒක නැති වෙනවා. දැන් ඔන්න ඔය අපිට රූප පේන හතර පොලේ උපාදින අනුපාදින ස්වභාවයත් ආහාර ප්‍රත්‍ය ටිකත් බෙදාගත්තනම් දැන් හොඳට ඒ රූපය ගැන සිහි කරගෙන ගියොත් අපිට ආධ්‍යාත්මික කියලා සිහි කරගෙන ඉතුරු වෙන්නේ නැහැ දෙයක්. දැන් අපිට තග්ගාලා හිතෙන් සිහි කරනකොට තග්ගාලා ඒ සිහි කරන රූපෙට නුවණ යනවා. මේක චිත්තජයි. චිත්ත ප්‍රත්‍යයෙන් හටගත්තේ. චිත්ත සමුත්ථානයි. කියලා ඒක මේ අපිට නුවණ එනවා. තේරෙනවා නේද? ඒකද බාහිරයි. ඇයි ධම්ම ආයතනේ පරිපර්ණයි? හිතෙන් සිහි කරන එක. දැන් ඕකට නුවණ තියෙන සංයෝජනේ තග්ගාලා ඉන්නේ ආශ්‍රව කියන්නේ මෙහි තියෙන හැකියන හැඟීම ඉතුරු වෙන්නේ. මේ තමයි ඒ සිහි වෙන්නේ මේක තමයි කියලා අත ගාලා බලයි අපි. මෙහෙම කරන ටිකට තියෙනවා අතන රැවටිලා කියන එක. මෙහි ප්‍රතික්‍රියා දැක්වෙන්නේ අර සිද්ධිය මෙහෙම කැපුණා. තාම මේ ආශ්‍රව සහිත නිසා මේක තේරෙන්නේ නැත්තේ. ඔය විදිහට ඔය රූපය පිරිසිඳ දකින්නේ. රූපය පිරිසිඳ දැක්කොත් අන්තිමට ඇහැ කියන එක අනිදර්ශන ස්වභාවයේ සාත් වෙනවා. සාත් වෙනවා. තේරෙනව නේද? ඊට පස්සේ කන කියලා හම්බ වෙනකොට ඔය වගේ බාහිර කනල් දිහා මෙහෙම බලනකොට මේක හම්බ වෙන අපිට කොහොමද? උපාදින්නයි කර්මයෙන් හටගත්තේ ආහාරයෙන් පාලනය වෙන්නේ කර්මයෙන් හටගත්ත ආහාරයෙන් පාලනය වෙන බාහිර වූ රූපයක්. කර්මයෙන් හටගත් උපාදින්නයි බාහිරයි ආහාරානුපාලිතයි උපාදායයි. උපාදාය කියන්නේ ප්‍රසාද ස්වභාවයෙන් යුක්තයි. ඔන්න දැන් හම්බ වෙන කන. හොඳට තේරුම් ගන්නවා. දැන් මෙහෙම රූපයක් මේ අපිට වර්ණ ආයතනය කියලා හම්බ වෙන්නේ දැන්. වර්ණ රූපය කියලා හම්බ වෙන. දැන් එතකොට එයා කන නෙමෙයි පිරිසිඳ දකින්නේ. කන කියලා හම්බ වෙන වර්ණ රූපය පිරිසිඳ දකින්නේ නේ. වර්ණ රූපය පිරිසිඳ දැක්කහම කන කියලා සංයෝජනයකට තමයි ඉඩ නැත්තේ. මෙහෙ අත ගන්න ඉඩ නැහැ. නැති වුණොත් මගේ කනත් මේ වගේ කියන හැඟීම තියෙනවා මේකේ. තේරෙනා නේද? දැන් රූපය පිරිසිඳ දකින්න යන්නේ නේ. ඊට පස්සේ ඔන්න පත්‍රයක කඩදාසියක තියෙනවා කනක්. ඇඳලා. එහෙම රූප නැද්ද තියෙනෝනේ? තියෙනවා. දැන් බලනවා මේක අනුපාදින්නයි. කර්මෙන් හටගත්ත එකක් නෙමෙයි. මේ චිත්‍රයේ වර්ණ සටහන මේක කෘතුජයි. ඉර්තියෙන් හටගත් එකක්. බාහිර පටියාපෝතේ ජෝවායෝ කියන ටික දව කරගෙන බාහිරයි අනුපාදින්නයි කෘතුජයි උපාදායයි. මේ වචන ටික අපි මේ කතා කරුවේ ඒකට. තේරෙනව නේද? නැත්තම් අනුපාදින්නම් අජ්ජත්තම් අනුපාදින්නම් බාහිරං උපාදින්නම් අජ්ජත්තම් උපාදින්නම් බාහිරං සනිදස්සනං අනිදස්සනං කිය මේවා කියන්න ඕනේ නැහැ. දැන් ඔන්න එයා හුදුවට ඒ රූපය පිරිසිදු දැක්කහම ඒ රූපය එහෙම දැක්කහම ඒකෙන් යාට සංයෝජනයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කන කියලා මේ වෙන ඊටහා යන්නේ නැහැ. ප්‍රතිචාර නැහැ. තේරෙන්නේ? ඊට පස්සේ ඔන්න හිතින් සිහි කරනවා කියන්නේ ඔකන. දන්නවා හිතින් යමක් සිහි කරනවා නම් ඒක චිත්ත සමුත්ථානයි. හිතින් ඔසවන රූප ආයතනයක්. අපි කළා රූප ආයතනේ තියෙනවා චිත්ත සමුත්ථාන රූප ආයතන තියෙනවා චිත්ත සමුත්ථාන රූප ආයතන තියෙනවා කියලා අපි කළේ. කළා නේද? ඒ කියන්නේ ඒකටයි. දැන් කන කියන එක සිහි කරනකොට චිත්ත සමුත්ථාන රූප ආයතනයක්. හිතෙන් ඔසවන රූපයක් මේ තියෙන්නේ. තේරෙනා නේද? දැකපු එකක් හිතෙන් ඔසවන එකක්. මේක චිත්තජයි. බාහිරයි. උපාදායයි. උපාදාය කියලා කියන්නේ මහ බූත නෙමෙයි. වර්ණ සතහන් මාත්‍රයකුයි තියෙන්නේ. ආධ්‍යාත්මික නෙමෙයි මේක බාහිරයි. හිතෙන් උපදවපු එකක්. මොනද හිතට පේන එක. දැන් තේරෙනවා හිතට පේන එක හිත නැතිනකොට නැති වෙනවා. තේරෙනවද? ඊට පස්සේ කැඩපතකට වතුරකට ඉබුණාම දන්නව දැන් මේ රූපයේ පේන තැන තියෙන්නේ මොකද්ද? වර්ණ සතහනක් පෙවුනට මේ වර්ණ සතහන පිටලා තියෙන්නේ කෘදුජෝ පටිහාපෝ තේජෝ වායෝ කියන තැනක පිටලා තියෙන්නේ. ඇල්ලුවොත් අල්ලන්නේ අපිට අහු වෙන්නේ කෘතුජ පටිහාපෝ තේජෝ වායෝ මිසක වෙන යමක් අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. එතකොට හොඳට සිහි කළ බැලුවාම ඔය අධ්‍යක්ීම් ටික එයා කන කියලා සිහි කරන්න තියෙන ඔය අධ්‍යක්ීම් ටික දන්නවා ඒ ඒ හේතු නැතිනො නැති වෙනවා. ඉබේම ගියම සංයෝජන නැහැ යාට. හිතින් නැහැ ඔහොම බලනකොට.
බැදෙන්නේ.
ඊට පස්සේ නාසය, ඊට පස්සේ දිව, කය, ඔය තුන තේමයි. ඈ දැන් අපි නාසය දිවත් තේමයි. කය කියන එක ගත්තාම අපි දන්නවා දැන් මේ විදිහට බාහිර කයක් දිහා බැලුවොත් මේ කය බාහිරයි, උපාදින්නයි, උපාදායයි, කර්මප්‍රත්‍ය ආහාර අනුපාලිතයි. ওই ප්‍රත්‍යติก මේ කරපු ඔක්කොම දැන් ඇවිල්ලා උතන තියෙනවා. බාහිරයි. උපාදින්නයි කියුවේ කර්මප්‍රත්‍ය. හරිද? උපාදින්නයි. බාහිරයි, උපාදින්නයි, උපාදාය. ප්‍රසාද මාත්‍රය. මේ අපි කියමුකෝ වර්ණ සතහ මාත්‍රය. මේ හම්බ වෙන්නේ අපිට. හරිද? එතකොට බාහිරයි, උපාදින්නයි, උපාදායයි, මේ ආහාර එක අනුව පාලනය වෙන රූපිකුයි මේ හම්බලා තියෙන්නේ. දැන් අපි මෙහෙම කරලා බලුවොත් ටක් ගාලා ඕන් දැන් වර්ණ සටහන අපිට හම්බ වෙන රූපේ මොකද්ද? මේ රූප ආයතනේ උපාදින්නයි. දැන් රූප ආයතනේ උපාදින්නයි. රූප ආයතනේ අනුපාදින්න උපාදින්න හැටිද බිදුවන්. දැන් කය නෙමෙයි. තේරෙන්නේ? දැන් රූප ආයතනේ උපාදින්නයි, උපාදායයි. ඒ කියන්නේ වර්ණ සතහනක් විතරයි පේන්නේ. ආධ්‍යාත්මිකයි කර්මෙන් හටගත්තේ. මෙහෙම පේන තැනක හටගෙන තියෙන කර්ම. හරිද? එතකොට ආහාරයෙන් අනුපාලිත වෙලා තියෙන්නේ. දැන් ඔන්න හොඳට දැක්කහම එයාට මේක වර්ණ සතහන කියලා පේනවා. දැන් දකින්න. ආධ්‍යාත්මික වර්ණ රූපේම. තේරෙන්නේ? වර්ණ රූපය ආධ්‍යාත්මික බාහිර කියලා දෙකට බෙදන්න පුළුවන්නේ. රූපයතනේ දෙකට බෙදන්න පුළුවන් නේද? ආධ්‍යාත්මික බාහිර වශයෙන් රූපයතනේ බෙදන්න බැයිද? පුළුවන්. හරිද? ඒකයි උපාදින්න අජත්තං, උපාදින්න බහිද්දං, අනුපාදින්න අජත්තං, නැ අනුපාදින්න බහිද්දං කියලා පෙන්නන්නේ. අජත්තං පෙන්නන්නේ. එතකොට මේ විදිහට හොඳට බලාගෙන 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 ගියොත් එයා මේ රූපයේ පිළිසිඳ දැක්කහම ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ධර්මතා ටික. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය පිළිසිඳ දැක්කම රූපෙම දෙනවා. මේ ධර්මතා ටික අනිමිත්ත වෙනවා යාට. මම කියලා සිහිකරන්ඩ අල්ලන්ඩ එහෙම රූපයක් යාට නැහැ. එයා ජීවත් වෙන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ බාහිර ආයතන මාත්‍රයකින් විතරයි ජීවිතය පවතින. එයාට රිදවනවා නම් මේ රූප ආයතනෙට ගහනවා වගේ තමයි. කෙනෙකුට ගහලා පේන දෙයට ගහලා රිදවන්න පුළුවන්ද? බැ. මෙහෙට දැන් මෙහෙ අපි කියලා හිතාගෙන උඩ මෙහෙට ගහුවොත් අපිට කියලා රිදෙන්නේ. දැන් මෙහෙ එහෙම සංයෝජනයක් නැත්තම්. ඒ කියන්නේ දැන් ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ටික මොන විදිහටවත් එයාට හම්බ වෙන්නේ නැත්තම්. පේන්නේ නැත්තම්. එයා දන්නේත් නැත්තම්. එයාට කියන ඒ ටිකෙන් එයා අනිමිත්තයි. නිමිති නැහැ. මිදිලා පිරිසින් දැක්කහම මිදිලා. තේරෙනා නේද? දැන් මොන පුද්ගලයෙක් පනවන්න බෑ. ප්‍රපංචයක් පනවන්න බෑ. නමුත් යම් දර්ශන කෘතියක් වෙනකොට මේ ඇහැ අවස්ථාවට ඉදිරිපත් වෙලා තියෙනවා, රූපේ ඉදිරිපත් වෙලා තියෙනවා, මේ නිසා මෙහෙම සංඥා නාම ධර්ම පහළ වෙලා තියෙනවා, පේනවා කියන සිද්ධියක් වෙනවා. එහෙම වෙද්දි තේ ඇහැ මිදිලා. තේරෙනා නේද? එයා දන්නේ. නොදන්න තැනක ඉඳගෙන නම් සිද්ධිය වෙනවා. ඒ තමයි ජීවිතේ සත්‍ය තුල වාසය කරනවා. නිරුද්ධ වෙනවා. දැන් අර මම රළුවට අදහසක් කියන්නේ දැන් අපි කියනකෝ චිත්‍රපටියක් කෙනෙක් බලනවා නම් බොහෝම ආසාවෙන් උවමනාවෙන් මේ පැත්ත මුකුත් මතක නැතුව නිකන් වර්ණ සතහනේ විතරක්ම ජීවිතේ වෙන්නේ. මුකුත්ම දන්නේ නැහෙනේ. තේරෙන්නේ? අපි හොඳටම එළඹිලා එල්බගෙන යම් චිත්‍රපටයක රූපය බලනවනේ. ඔය යන්තම් తాවකාලික මිච්ඡා සමාධියකටයි ඔහොම මේ පැත්ත අතහැරලා ඔය පේන්නේ. ඔහුක මහා අර්පණා මට්ටමේ දැඩි සමාධියක් තිබුණොත් පේන දේ විතරමයි ජීවිතේ. පෙනීමෙන් පස්සේ ඒ ටික නිරුද්ධයි. හැම තැනම ජීවිතය පවතින්නේ ඔහොම සිද්ධියකින්. ආය රහතන් වහන්සේ කියලාවත් එයාට එහෙම කයක් නැහැ. එහෙම ජීවිතයක් නැහැ. එයා ඒක මිදිලා. තේරෙන්නේ මාර්යාට සිහි කරන්න බෑ කියලා කියන්නේ මාර්යාට අහු වෙන්නේ නැහැ කියලා කියන්නේ එහෙම තැනක්. සැබෑවටම වෙන්න තියෙන කෘත්‍ය ටික වෙනවා. ඉතින් වෙන මොකුත් එපා රූපේ පිරිසිඳ දකින්නේ. රූපේ පිරිසිඳ දකින්න කියනකොට ඍතුයෙන් හටගත්තු රූපේ ඍතුජ රූපයක් හැටියට පිරිසිඳ දකින්න. කර්මෙන් හටගත්තු රූපේ වෙනම පිරිසිඳ දකින්න. චිත්තජ රූපේ වෙනම පිරිසිඳ දකින්න. මේ දේවල් පිරිසිඳ දකින්න කියලා කියන්නේ ඒ ඒ ප්‍රත්‍යයෙන් උපදින දේ ඒ ඒ ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනව නම් එහිලා ඔක්කොම ටික එකතු කරලා හම්බ වෙන ඒකාන්ත කොට තියෙන හැක් හම්බ වෙන්නේ නැහැ යාට. ඒක හිතන තියන ආනිසංස ටික. දැන් අපිට කර්මෙන් හටගත් එකක් බැලුවත්, පත්‍රයක තිබුණ එකක් බැලුවත්, කණ්ණාඩියක තියෙන එකක් බැලුවත්, හිතින් හිතුවත් එකම හැක්මනේ තියෙන්නේ. ඔය හම්බ වෙන හැ තමයි ප්‍රපංච කියන්නේ කෙලෙස්. ඔය හැෙන් තමයි මිදෙන්නේ. ඔය හැෙන් තමයි ජරා මරණ දුක එන්නේ අපිට. ඔය හැ තමයි නිත්‍ය. ඔය හැ කියලා කිව්වේ අර ඔක්කොම ඇති බව මේ හටගෙන නිරුද්ධ වෙද්දි අපිට මේ ඇහැයි ඇහැයි කියලා එකක් තහවුරු වෙනවනේ. ඒ කියන්නේ අපිට තියෙනවා නැගිටලා හිටියත්, නිදාගත්තත්, ඉඳගත්තත්, අවිද්‍යත් ගමන් කෙරුවත් මේ කොයි වෙලෙත් නැති නොවන විදිහ හැක් තියාගෙනම ඉන්නේ අපි. තියෙනවනේ අන්නේ ඇහැ මිදෙනවා අපි. එතකොට තමයි පුද්ගලයෙක් පනවන්න බැරි. ප්‍රපංච නැහැ. අන්න ඒ වගේ සිද්ධාන්තයකට එඳයි මේ රූප මේ තරම් බෙදලා 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 පෙන්වන්නේ ඒ නිසායි. නැත්නම් මේ මේවා මෙහෙම බෙදන්න තේරුමක් නැහැ. ඈ උපාදින්නම් උපාදින්නම් ආජ්ජත්තම් උපාදින්නම් බාහිරම් උපාදින්න උපාදා උපාදින්න නෝ උපාදා කියා මේ විදිහට බෙදන්නේ 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 මේ සිද්ධාන්තය පෙන්වන්නේ හින්දා. ඒකේ අර්ථය මොකකටද මේ කියන එක තේරුම් ගන්න නැතුව තේරෙන්නේ නේද? මේම ඉගෙනගත් කතා කරගෙන ගියත් නැත්තම් වැඩක් නැහැ. මේවා කතා කරගන්න ඊට පස්සේ ජීවිතෙන් දකින්න. භවනා කරනවා කියලා කියන්නේ ඕගොල්ලෝ මේ පෙළ සිහි කරන ජීවිතේ. මේ ඉගෙනගත්තු ධර්ම සම්බන්ධ කරගන්න ජීවිතේට. එදේදා දකින්නකොට රූප හඳුනගන්න උත්සාහවත් වෙන්න දැන් මෙහෙම රූපයක් වෙනකොට මේ රූප ආයතනේ බාහිරයි. උපාදායයි. එතකොට අනුපාදින්නයි නේද? ජීවිතෙන් හඳුනගන්න උත්සාහවත් වෙනවා. බාහිර රූපයක් පේන්නේ උපාදාය රූපයක් වර්ණ සතහනක් මහ බූත නෙමෙයි. බාහිරයි, උපාදායයි, අනුපාදින්නයි. කර්මෙන් හටගත් එකක් නෙමෙයි. මේක ප්‍රත්‍යය ඍතුපත්‍යය නේද? හටගන්නේ. උන දැන් බැලුවා. දැන් ওই ටික ඔහම හිතන්නකො බලන්න ඕගලන්ට මේ මේ ওই ටික කරන්න ගියාම වෙලා තියෙන්නේ මොකද්ද? මේ වර්ණ සතහන දැඩි වහුවලා නැහැ.
බලනවා.
බෑ ඇහෙත හරියන්නේ මේ වර්ණ රූපය හැටියට දකින්න. දැන් ඇහැ කියලා මේ පේන සිද්ධිය ඇහැ කියලා අපි හිතාගෙන ඉන්නේ මෙතන මේ වර්ණ සටහනක් නේද දැන් මේ පේන්නේ කියලා හොඳට දැන් අපි කියමු මේකේ උන ඇඳලා තියෙන ඇහැ. මේ ඇහැ කියලා ගන්න නැතුව දැන් මේ රූපේ පේන්නේ. දැන් ඇහැ වූ රූපේ. හරිද? මේ රූපේ පේන තැනක තියෙන ඇත්ත සිහි කරනවා. ඈ බාහිරයි, අනුපාදින්නයි, උපාදායයි, උපාදානීයයි කියලා ඔය ටික සිහි කරගන්න. ජීවිතෙන් දකින්න ඔය ටික. මේ කතා කරන දේ මේ ඉගෙන ගන්න කියන්නේ ඒකට. උගන්වන්නේ නැතිනම් ඉතින් තේරුමක් නැහැ. මේවා වෙනම ඉගෙනගෙන භවනාව කියලා වෙනම එකක් නැහැ. ඒ භවනා කරන්න නොදන්න කෙනාට මේ භවනා කරවනවා. මේ භවනා කරන්න උගන්වනවා. භවනාව කියලා කිව්ව අන්තිමට මේ වෙන්නේ සත්‍ය අවබෝධයක් කරවන්න හදන්නේ. ඇත්තටම සැබෑවටම මොකද ඒකට හේතුව? රූපය සිහි කර කර මේ කයේ විඥානය දැසගන්න. හදිසියේ මොනව හරි වෙච්ච ගමන් මම කියලා සිහි කරගන්න. මොකද එහෙම නිමිති දිනේ හින්දා. නොදන්න අනිමිත්ත ස්වභාවයට පත් වුණොත් නිවරට කියන්නේ අනිමිත්තයි කියලා ආයේ නිමිති රහිත බවට පත් වුණොත් එයාට අඳන්ඩ වැළපෙන්නේ විලාප දෙන්න කාරණා නැහැ. මෙයා මේ අනිමිත්ත බව, ඒ කියන්නේ ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය කියමුකෝ, ඒ චේතෝ විමුක්තිය අකෝපයයි කියලා කියන්නේ. විතක යට ඇහැ තියෙනවා, විතක ඇහැ නැති වෙනවා නෙමෙයි, ඇහි මිදුණු බව මිදිරවමයි ඉන්නේ. මේ ඇහැ පරිහරණය කරද්දී නැතත් ඇහැ කියන එකෙන් එයා මිදිලමයි ඉන්නේ. තේරෙනවද? එයා අනිදර්ශන භවෙමයි ඉන්නේ. කන කියන එක පරිහරණය කරද්දී නැතත් හැම වෙලාවෙම ඒකයි ලෝකෙ තුල ඉන්න ලෝකයාගේ මට්ටමේ මිදිලම. ලෝකෝත්තරයි කියලා කිව්වේ ලෝකයාගේ දර්ශනයෙන් මිදිලමයි යා. මේ කන පරිහරණය කළත් නැතත් එයා කන කියන එකෙන් මිදිලමයි. කන කියන එක එයාට අනිදර්ශනමයි. එහිලා සංයෝජනයක් නැහැමයි. ඒ නිසාම හොඳට දන්න ඇහෙන සද්දයේද පෙර නොතිබීම හටගෙන ඉන්නේ කියලා. ඇයි? පිහිට හිටින්න පුද්ගලයෙක් නැති වුණාම අල්ල ගන්න දෙයක් නැහැ. ඉබේමයි අරදී සාත් වෙන්නේ. දැන් මේ කෙනා ඉන්න හින්දායි දකින්නේදී අහුවෙන්නේ. මොකද වර්ණ රූපයක් බැලුවොත් සංයෝජනේ තියෙන්නේ මෙහෙ. ශබ්ද රූපයක් ඇහුවොත් සංයෝජනේ තියෙන්නේ මෙහෙ. ඇයි එහෙම කියන්නේ? ඔගොල්ලෝ දවල් හිටියේ කොහෙද කියලා අහුවොත් මම අහවල් අහවල් තැන හිටියේ කියලා සිහි කරන්න තියෙයි රූප ආයතනේ ශබ්ද ආයතනේ ඔයගොල්ලෝ හිටියා කියලා. දානශාලාව සිහි කරයි. තමන් කියලා සිහි කරන්න මොකුත් නැහැ. තමන් හිටියා කියලා සිහි කරගන්න තියෙන්නේ මොකද්ද? තේරෙනවද මේ කියන්නේ? තමන් දවල් කොහෙද හිටියේ සමාහිත කියලා අහුවොත් ඕනනම් කියයි මොකද්ද? සිහි කරගන්නේ කුටිය. ඔම් තමන් හිටියා කියලා සිහි කරගන්නදී රූප ආයතනයක් නෙමෙයි සිහි කරන්නේ. නැත්තම් අහවල් සද්දය ඇහෙන තැන හිටියේ. අහවල් ගඳ එන තැන හිටියේ. කියලා සිහි කරાય මේසක මෙන්න මෙහෙමයි මම හිටියේ මෙතනයි කියලා සමන් කියලා සිහි කරන්න වෙන සිද්ධියක් තියෙනවද? දැන් මේ පේන වටපිටාවක් තියෙනවනේ. ඕගොල්ලෝ අර පැත්තට ගියාම කොහෙද ඕගොල්ලෝ හිටියේ කිව්වොත් ඔගොල්ලෝ සිහි කරයි මේ රූප ආයතන දැකපු සිද්ධිය සිහි කරයි මං අතන හිටියේ කියලා. තේරෙනවද? එතකොට මේ බාහිර ආයතන ටිකේ සංයෝජනේ බැඳිලා තියෙන්නේ අපි. මේ දකින අහන දේ එතරම් නිරුද්ධ වුණොත් මම අහවල් තැනයි හිටියේ, අහවල් තැනටයි ගියේ, අහවල් තැනමයි නිමිති නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ගති ආගති ඇති කල චුති උප්පත්ති වේ. අය නවත්තන්න බෑ. දානශාලාවෙන් ඉඳන් මෙතෙන්ට යාවේ, මෙතෙන් ඉඳන් දානශාලාවට යන්නේ කියලා ඕගොල්ලන්ට නිමිති තියනවා කියන්නේ ඒ තමයි, ඒ නිමිති තමයි පුද්ගලයා. ඒ තමයි තමන් තමයි හිටියේ. ඒ තමන් තමයි එතෙන් ඉඳන් ආවේ. එනවා. ඔය අර්ථයෙන් මේ ඔක්කොම හරියට මේ 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 පැණි ගුලියක් ගුලි කිරෝ වගේ එක තැනක තියෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මෝඩකම කොච්චරද කියනවනම් මේ ගහකට කොලකට මම කියනවා වගේ සිද්ධියක් මේ කරන්නේ. මේ අචේතනික මේ වස්තුව මම කියලා ගන්නවා යම්සේද ඒ දෙකයි, මේ පේන සිද්ධිය මම කියලා ගන්නවද මේ දෙකයි, වෙනසක් නැහැ. දෙකම රූප ආයතනෙමයි. අහසේ ඉන්නේ පුද්ගල භාවයේ මවාගෙන මේ. ඒ කියන්නේ ඇත්තටම හතක නිරුද්ධ වෙන සිද්ධාන්තයක් තියෙන. ඒ සිද්ධිය ගත්තොත් පිහිට හිටින්න පුද්ගලයෙක් නැහැ. සැප දුක් විඳින ඒ කෘත්‍යයෙන් පස්සේ නිරුද්ධ වෙන සිද්ධියක් හම්බ වුණොත් පනවන්න ජීවිතයක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නකොට ඕගොල්ලන්ට අතීතේ නිරුද්ධ වෙලා තිබුණොත් අහවල් තැන ඉඳලා ආවේ කියලා මයින්ද නිමිතියේද? එහාට යනකොට මේ දකපු සිද්ධාන්තේ නිරුද්ධ වුණොත් අහවල් තැන ඉඳලා ආවේ කියලා කියන්නේ තියේද? අතන ඉඳලා මෙතෙන්ට මෙච්චර දුරයි කියලා කියන්න පුළුවන් වෙයිද? ලෝක සම්මතයේ පිටලා කතා කරයි. නමුත් එයාට එහෙම එකක් නැහැ. එහෙම තැනකට ගියේ හින්දායි එයාට දුරකුත් නැත්තේ උන්නම් මේ ලෝකය හැතම 100ක් කියන එක මෙයාට පුළුවන්නම් ඊගාවඩිය තියෙන තැනට ගන්න පුළුවන් තැනට ගත්ත හැකි මනස. මොකද යථාර්ථයේ එහෙම එකක් නැති නිසා. දැන් අපි කියමුකෝ මේ මෙතෙන් ඉඳන් කොළඹට කිලෝමීටර් 200යි කියලා. අපිනේ දුර මයින්නේ. හිත දියුණු කරපු කෙනාට මේ ඔතනින් එහාට අඩිය තියන්නේ කොහෙද? කොළඹ ඉදිරියට ගත්ත හැකි. මොකද මේ දුර කියන එක බොරුවක් නේද? එහෙම එකක් නෑ. අහස් දුරක් මයින්ද බෑ. ඒ කියන්නේ දැන් ඕකට අපිට හොඳ මිම්මක් ගත්ත හැකි. දැන් මේ ගස්කොලන් තියෙන ප්‍රමාණයෙන් අභ්‍යවකාශයට ගියොත් අපිට මේ අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ කියලා නිමිත්තක් හොයාගෙන යන්න එහෙම පුළුවන් වෙයිද? දුරක් එහෙම මයින්ද පුළුවන්කමක් තියෙද? දැන් හිස් අහසේ එහෙම මොකුත් බෑ. තව ඒ උන්නේ මූද මැද්දට ගිහිල්ලා සටහනක් තියන්නකො බලන්න මෙන්න මෙතේ ඉඳන් අතෙන්ට යන්නේ කියලා ගිහිල්ලා එනවා කියලා. වතුර තැනක් එහෙම තියන්න පුළුවන්ද? බෑ. එහෙම දුරවල් ලඟවල් හොයන්න බෑ. එතකොට නිරෝධාන්තර කීප වැඩේ තමයි කරන්න වෙන්නේ. මොකද වැටුනේ? ගිරේද? මිනිස් දෙන්නේ මුදේ බෝට්ටේ යනවලු යනකොට පුවක් කප කප හිටු ගිරේ වැටුනලු. දැන් නිමිති නැහැනේ ටග් ගාලා අතේ තිබුණු හුණු ටිකෙන් ගිරේ වැටුනේ මෙන්න මෙතන කියලා බෝට්ටේ ඇදගත්තලු මෙහෙම කළා. හරිද? දැන් වතුරට බෝට්ටු යනකොට වතුරට වැටුණානේ. එතකොටම බෝට්ටේ හුණු ටිකකින් ඇදගත්තලු මෙන්න මෙතෙන් තමයි වැටුනේ ගිරේ කියලා. බෝට්ටු ගියා. දැන් දැන් එන ගමන් ගන්න. දැන් ගිරේ වැටුණා. එන ගමන් ගන්න තග්ගල හුණු ටිකකින් ඇඳ බෝට්ටේ. දැන් බෝට්ටු ගිහිල්ලා දැන් එන ගමන් ගන්න ඉර තියෙන දැන් ගත්ත හැකිද? ඒ වගේ සිද්ධි තමයි මේ මයින්වා කියන එක. ඉතින් මෙතෙන්දී මේ රූප ගැන අපි කරන්නේත් ඒ වගේ මෙන්න මේ රූපයන්ගේ සැබෑම අර්ථය සාත් කරගන්න. රූපයන්ගේ සැබෑම අර්ථය සාත් කරාම රූපෙ මිදෙනවා. රූපේ පිරිසිඳ දැක්කහම රූපෙ මිදෙනවා. මේ මෙන්න මේ රූපයේ පිරිසිඳ දකින්න හින්දායි මේ ටික කරන්නේ. ඊට පස්සේ මේ ටික මේ විදිහට කළාම එයාට ඒ දර්ශනය නිසා දැන් මේ දැන් දකපු ක්‍රම වෙනස්නේ. දැන් වෙන විදිහට මෙයා දකින්නේ. ඊට පස්සේ එහා ඒ දැකපු විදිහට ඒ බලපු විදිහට ලෝකෙ පේන්න ගන්නවා එයාට. ලෝකෙ කියන්නේ එයාට හම්බෙන්න ගන්නවා. දැන් මෙච්චරකල් ඇහැ රූප තියෙනවා කියලා විදිහට මෙහෙම බලපු හින්දා මේ ඔක්කොම ඇති බවට හම්බ වුණා. ඊළඟ විපාකේ ওই විදිහට රූපේ පිරිසින් දකින්න බලනකොට මේ පේනෙන පෙනුම පේන්නේ නැහැ. එයාට වෙනස් විදිහකට පේන්න ගන්නවා. එතකොට කියනවා ලෝකෝත්තර සකම්මස කතත භාවිතත්ත විපාකංකය ලෝකෝත්තර කර්මය කළා වූ නිසා වැඩු නිසා විපාක කියලා එහෙම විපාකයක් දැන්. දැන් එතකොට එයාට පේන්නේ මේ අපි ඇහැ කියපු තැන මෙහෙමයි රූපය කියපු තැන මෙහෙමයි මේ විදිහට පේන්නේ. ඒකෙදි පැත්තකින් තැබේවා. ඔය මේ කියපු කාරණාව ටිකක් අත්විඳින්න උත්සාහවත් වෙන අත්විඳින්න කියන්නේ දැනට වැඩිපුර ගොඩාක් දුරට වුණ රූපයේ පිරිසින් දකින්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ රූපය ගැන කරන්නේ. අපි කළා ආරම්භන ටික තේයාලමෙන් කළා. ඊට පස්සේ ආයතන වශයෙන් හරිද? කතමන්තං රූපං චක්කායතන. චක්කුත් එයයි ආයතනත් එයයි කියන අර්ථයෙන් චක්කායතනයි කියනවා. හරිද? චක්කුවත් එයමයි ආයතනයත් එයමයි කියන අර්ථයෙන් චක්කායතනයි කියනවා. එතකොට යං චක්කුං මහ භූතානම් ප්‍රසාද උපාදාය ප්‍රසාදෝ. හරිද? අර මුලින් කියපු ටික තුන්්‍යෝ ගාම ප්‍රේසා කියන තැනට එනකම් ගන්ද යම් සතර මහා ධාතුන් නිසා උපාදාය වූ ප්‍රසාද වූ ඇහක් තියෙනවා නම් මෙන්න මේකයි ඇහැ. එතකොට ඇහැ කියන එකේ යථාභූත ස්වභාවය සාත් වෙන්න ඕන එකක් ඈ. ඇහැ පරිණයයි. ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ පිරිසිඳ දැක්කහම එළඹ සිටින හරියටම ඇහැ අනිදර්ශන ස්වභාවය. අනිදර්ශනයි සම්පටිගයි අජත්තං කියන ස්වභාවයෙන් අතර වෙන්න උනේ ජීවිතේ. ඒ වෙනකොට එයා එකෙන් මිදෙනවා. මොකද ඒක ජීවිතයේ වෙන නිසා. මං කියේ සත්‍ය දෙකක් නැහැ කියලා. සත්‍ය කියන එක දෙකක් තියෙනවාද? මුතින්දී මම අර තව එක කරුණ ඉදිරියට තියෙන ටිකක් නමුත් මම අද ඕකට පොඩ්ඩක් නිකන් කරුණක් කියන්නම්. අපි කියමු දැන් මේකෙදි මේ ලොකු ප්‍රශ්න ඇති වෙන දේවල් මේක මම මේ කියන අර්ථය නුවණින් ගන්න. දැන් අපි කියමු රූපේ අනාරම්මනයි කියනවා. රූපේ කියන එක අනාරම්මනයි කියනවා. මේ රූපය අනාරම්මනයි කියන සිද්ධාන්තය හොඳට සිහි කළා නුවණින් දැක්ක යුතු සිද්ධාන්තයක් මේක තියෙනවා. අපි මෙහෙම කිව්වොත් දැන් මේ ශාලාවේ කනුව කියන්නේ මේ කනුව ඉදිරිපිටට කණ්ණාඩියක් තිබුණොත් මේ කනුවේ ස්වභාවය තමයි මේකට ඡායාවක් වැටෙන බව. තේරුණේ? ආයෙ වෙන මොකුත් නැහැ ඡායාවක් වැටෙන්න පුළුවන්. වැටෙන ගතිය තියෙනවා. පැත්තකට ගිහිල්ලා හරි අපි රූපය අරමුණු කරනවා සිහි කරනවා. බැරි නෑ අරමුණු කරන්න පුළුවන් සිහි කරන්න පුළුවන්. නමුත් රූපය අරමුණු කළා කරනවයි කියන සිද්ධිය රූපේ නෙමෙයි. රූපය අපි රූපේ සාරම්මනයි ගන්නකොද රූපය අනාරම්මනයි කියලා කියන්නේ සාරම්මනයි කියලා කියන්නේ මොකද්ද? අරමුණු කිරීම සහිතයි. සාරම්මන ධර්මය මොනවද? අරමුණු කිරීම සමග තියෙන ධර්මය වේදනා සංඥා සංඛාර විඥාන. දැන් දානශාලාව සිහි කරනවා කියන්නකො රූපේ සිහි කරන්න පුළුවන්. මම මේ කියන සිද්ධිය ගන්න හොඳට එයා සාරම්මන ධර්මියත් අනාරම්මන ධර්මියත් හොඳට දකින්න. රූපය අරමුණු කරනවා කියන සිද්ධාන්තයේ රූපේ නෙමෙයි. තේරුණාද? සත්‍ය දෙකක් නැහැනේ මම කිව්වේ. රූපය කියලා සිහි කරන සිද්ධිය රූපේද? අරමුණු කරනවා කියන සිද්ධිය රූපේද? රූපය කියලා අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරනකොට රූපය අරමුණු කරනවයි කියන තැන තියෙන ධර්මතාව ටික සාරම්මන ධර්මය. සාරම්මන කියලා කියන්නේ අරමුණු කිරීම සහිත ධර්මය. ඒ අරමුණු කිරීම සමග තියෙන ධර්මය මොනවද? වේදනා සංඥා සංඛාර විඥාන. තේරුණේ? නිවනත් හැම රූපයක්මත් අරමුණු කිරීම සහිත නැහැ. ඒ කියන්නේ යමක් සිහි කරන තැනක යෙදෙන්නේ නැහැ. රූපයයි නිවනයි දෙක යෙදෙන්නේ නැහැ. යමක් සිහි කරන තැනක සිහි කරන සිතක යෙදෙන ධර්මතාව ටිකක් තියෙනවා. මොකද්ද? එතන සිත යෙදිලා තියෙනවා, වේදනා වේදිලා තියෙනවා, සංඥා වේදිලා තියෙනවා, සංකාරය වේදිලා තියෙනවා. සිත යෙදිලා නොකිය යුතුයි. සිතින් සිහි කරන සිද්ධිය සිතින් අරමුණු කරන්නේ, සිතින් අරමුණු කිරීම සමග යෙදিলা තියෙනවා. ආරම්මණය සහිතයි, අරමුණු කිරීම සහිතයි වේදනා සංඥා සංකාර. මේ අරමුණු කිරීම සමග යෙදෙන්නේ නැහැ, අරමුණු කිරීම සමග යෙදෙන්නේ නැහැ රූපයයි නිවනයි දෙක. රූපේ නිවනයි අරමුණු කරන්න පුළුවන්, අරමුණු සමග යෙදෙන්නේ නැහැ. ඒ හින්දා අනාලම්බන අනාරම්මන ධර්මය කියලා කියනවා. අනාරම්මන ධර්මය කියන්නේ මේ ආරම්මණය සමග යෙදිලා නැහැ. රූපය කියන එක යෙදෙනවද ආරම්මණය සමග? රූපය අරමුණු කරනවා වෙන්න පුළුවන්. නාම ධර්මයේ අරමුණු කරනවා වෙන්න පුළුවන්. අරමුණු කිරීම සමග තියෙන ධර්මතාව මොනවද? වේදනා සංඥා සංකාර. අරමුණු කරනවා කියන සිද්ධිය කරන්නේ රූපෙන්නේ. හිතට හෝ නිවනට හෝ අරමුණු කරන ගතිය නැහැනේ. අරමුණු කිරීමේ හැකියාව තියෙන හිතට නම් ඒ අරමුණු කිරීම සමග තියෙන ධර්මයන්ට කියනවා සාලම්බන ධර්ම. සාරම්මන ධර්ම. ආරම්මණය සහිත ධර්මය. අනාරම්මන ධර්මය කියලා කියන්නේ නාරම්මන. ආරම්මණය සමග නැහැ. ආරම්මණය සමග නොවන ධර්මය මොනවද? රූපයයි නිවනයි කියන දෙක. මොකද ඒ ධර්මතාවයේ ආපහු හිත උපන්නොත් උපන්න සිතට මේ වස්තුව පේනවා. ඇහැ ඉදිරියට ආවොත් චක්කු විඥානෙ උපන්නොත් මේ වස්තුව පේනවා. තේරෙනවද? පැත්තකට ගිහිල්ලා ආපහු හිතන්න හදනකොට මෙයා දන්නවා මේ හිතන දේ ඒ වස්තුව නෙමෙයි කියන එක. මේ අනාරම්මන බව, රූපයේ අනාරම්මන බව නොදකින තා රූපයේ අනාරම්මන රූපයට මේ හිතන සිද්ධිය රූපේ නෙමෙයි කියන සිද්ධිය නොදකින තා අපි රූපයට ප්‍රපංච වෙනවා. ඇයි මේ හිතන්නේ ඒ රූපේ ගැනයි කිය කියා හිතනවා තව තව. මේ හිතන සිද්ධිය මනස පිළිබඳ වූවක්මයි කියලා හිතුණොත් අපිට. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් රූපේ අනාරමණය කියන්නේ අරමුණු කිරීම සමග යෙදෙන්නේ නැහැ රූපය. අරමුණු කරන්නේ හිතෙන්නම් වේදනා සංඥා සංඛාර කියන ධර්මතා තුන තමයි අරමුණු කිරීම සමග යෙදෙන්නේ. තේරණේ අරමුණු කිරීම සමග නොයෙදෙන නිසා රූපය අනාරම්මන. ඒකෙන් කියන්නේ රූපය අරමුණු කරන්නේ නැහැ කියන අරමුණු කරන්න බෑ කියන එක නෙමෙයි. ඒ කියන්නේ රූපය අරමුණු කරනවා කියලා කරන දේ රූපෙ නෙමෙයි කියන නුවණ යෝනි. හරිම සිවුන් සිද්ධියක් මම කියන්නේ. රූපය අනාරම්මනයි කියලා න ආරම්මන. ආරම්මණය සමග නැහැ රූපේ. ඒ කියන්නේ සෝබිතර ගෙදර හිතන්න පුළුවන්. සෝබිත සමග ගෙදර නැහැ. හිතන්න පුළුවන්. හිතන සෝබිත ළඟ අපි කියමුකෝ අම්මා ගැන හිතන්න පුළුවන් නැහැ. අම්මා සෝබිත ඉන්නේ තර නැහැ. ඉන්නේ මේ හවුද කුළු ටික. වගේ තේරෙනවද? රූපේ ගැන හිතන්න පුළුවන්. හිතන තැන රූපේ නැහැ. රූපේ තියෙන තැනට හිතෙන්නේ නැහැ. හිතන්න බෑ. හිතන තැන රූපේ නැහැ. යම් පටියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපයක් තියෙනවා නම් ඒකේ ඉදිරි පිටේට කැඩපතට යමක් ආවම ඡායාව වැටෙනවා වගේ ඒ අනිසා හිතට සදහනක් තෙනේ. එච්චරමයි යාට පුළුවන්. ආපහු ඒක හිතින් ඔසවලා අරගෙන හිතනවා කියන සිද්ධියක් තියෙනවා නම් ඒක මනස පිළිබඳ වූවක්මයි. ඒක චිත්ත සමුත්තහනමයි. ඒ වස්තුව හිත ඇතුළට බහලා එසෙව්ව හැකිද? මෙතන පටියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපයක් තියෙනවා කියන්නකෝ. ඔය රූපේ ඉස්සරහට ආවහම නම් ඔන්න එයා එතනම තියලා ඡායාවක් පෙනේ. පෙනේ. තේරෙන්නේ නැහැ. දැන් මේ සිද්ධිය අරමුණු කරන්න ගොවපහ හිතේ. දැන් අරමුණු කරනකොට අරමුණු කරනවා කියලා කළා තියෙන මොකද්ද? දැන් ඕකේ අර ඖදාරික පටි ව්‍යාපෝ තේජෝ වායු මහ භූත රූපේ තියෙනවද? නැහැ. අරමුණු කරනවා කියන සිද්ධිය. අරමුණු කරනවා අරමුණු කරන තැන රූපය අරමුණු කරන තැන රූපය තියෙනවා. රූපය කියන එකේ සැබෑම ස්වභාවයට එන්නේ එතකොටයි රූපය අනාරම්මනයි කියන ගති අවබෝධ කරන්නේ. රූපය සාරම රූපය අනාරම්මනයි චක්කු විඥාණයට චක්කු විඥාණයෙන් උපදින ධර්මයන්ටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනකොට රූපය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන සිද්ධිය මොකද්ද කියන සිද්ධිය තේරුම් ගන්න. ඒ කියන්නේ රූපය අරමුණු කිරීම වශයෙන් උපකාර වෙනවා කිව්වහම රූපය අරමුණු කරනවා කියන්නේ මේ සිද්ධියට නේද කියලා ඒකත් තේරුම් ගන්න. රූපය අනාරම්මන ගතිය මේකයි. රූපේ කන අරම්මන ගතිය කියන්නේ මේකයි නේද කියලා ඒකත් තේරුම් ගන්න. රූපය අරමුණු කළ ඒ කියන්නේ රූපයක් අරමුණු කළා සිහි කළා සිහි නොකළොත් විඥානයේ පිහිටන්නේ නැහැ. බැසගන්න යන්න බෑ. නාම ධර්ම අරමුණු කළාම තමයි යන්න වෙන්නේ. අපි කෝ පොත කියලා සිහි කළාම අපිට මෙහෙ හොයන්න වෙන්නේ නේද? නැත්තම් කෝටෝච් එක කියලා අපි හිතෙන් සිහි කරලාමයි හොයන්න වෙන්නේ. සිහි කරන සිද්ධිය ඒ වස්තුව කියලා රැවටෙන්නේ නැතුව ඒ වස්තුව සිහි කරන සිද්ධිය කියලා රැවටෙන්නේ නැතුව හැම වෙලාවෙම මේ ධර්මතාව ටික තේරුම් කරගන්න. එහෙම වුණොත් තමයි අපිට ඒ ධර්මයේ ඒ ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා කියන සිද්ධිය සාර්ථක වෙන්නේ. හැම වෙලාවෙම රූපය කියන එකේ තම ස්වභාවය ගන්න අර කළු ගලක් කියන එක මම කියන්නේ. එයාට ආයි මුකුත් කරන්න බෑ. තිබූ තැනම තියනවා. ඒක ඉදිරි පිට කණ්ණාඩියක් තිබුණා ඡායාව වැටේ. ඒ දෙය දන්නේ. ඒ දෙය දන්නේ. ඉතින් ඒ ඡායාව ගැන හෝ ඒ කළු ගල ගැන හෝ පැත්තකට ගිහිල්ලා හිතනවා නම් මේක කළු ගලක් මේ කළු ගල කඩන්න පුළුවන් එකක් කඩන්න බැරි එකක් මේක නම් හොඳ මේ තිරවානත් මිස්රයි කියලා හරි හිතනවා නම් රූපය අරද හිතන 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 සිද්ධි ටික ඔක්කොම සාරම්මනයි. රූපය ගැන සිහි කර කරයි කරන්නේ ඔක්කොම මනෝයි. රූපය ගැන සිහි කරන්න පුළුවන්. රූපයේ අනාරම්මන ස්වභාවය අවබෝධ නොවන තාක් අපි කෙලෙස් වශයෙන් රූපය හැතරෙන ගතිය නවත්තන්න බෑ. ඇයි? අම්මා කියලා තාත්තා කියලා දරුවා ගැන හිතන්නේ කී කියා හිතන්නේ ඇයි? ඒ වස්තුව ගැන හිතනවා නෙමෙයි, වස්තුවේ ස්වභාවය හිතන්න බැරි බව නේද? හිතන හිතනදී අපි මනසම තහවුරු කරනවා නේද කියන එක අපිට පේන්නේ නැහැ. එතකොට දැන් මේ ස්වභාවය අනාරම්මන ස්වභාවය හොඳට තේරුනහම තේරෙනවා මේ රූපය අරමුණු කරනවා, අරමුණු කළ හැකි. හැබැයි අරමුණු රූපය අරමුණු කරන සිද්ධිය මනස පිළිබඳවුවා. ඒකේ වස්තුව නෙමෙයි කියලා තේරුම් ගත්තා නම් රූපය අනාරම්මන බවත් රූපය ආරම්මන කරන්න පුළුවන් ඒ මෙහෙමයි කියන සිද්ධියක් දෙක තේරුම් ගන්න. එහෙම මේ දේ තේරුම තමයි මේක තේරෙන්නේ, මේක තේරුම තමයි මේක තේරෙන්නේ. තේරෙන්නේ නැහැ. ආන් මේ ස්වභාවය තේරුම් ගත්තොත් කිලෙස් වශයෙන් හැසිරෙන්න අතපය කඩා ගන්න එකයි ඔය කරන්නේ. ඒ කියන්නේ අතපය කඩමින් නෙවෙයි මුකුත් කරන්න බෑ වගේ. මේ අවබෝධය මේ විදිහට බලාගත්තහම වෙන්නේ කිලෙස් වශයෙන් මේක හැසිරෙන්න තියෙන ඉඩයි නැත්තේ. ඇයි? රූපය ගැන හැසිරෙන්න බෑ, සිහි කරන්න බෑ. සිහි කරන දේ මෙහෙමයි කියලා නුවණක් ආවොත් අපිට නුවණ එනවනේ. රහතන් වහන්සේලාට නම් රූපය සිහි කරන්න පුළුවන්. නමුත් දන්නව සිහි කරන සිද්ධිය මනස පිළිබඳ වූක්මයි. අරමුණු කරන සිද්ධිය ආරම්භන ප්‍රත්‍යකින්මයි. ඒ සිද්ධිය නිරුද්ධ වෙනවාමයි. හැබැයි ඒ වස්තුව නෙමෙයි. ඒ වස්තුව නෙමෙයි කියන සිද්ධිය දැකේ. ආයතනත්‍යයි චක්කායතන. මේක තියෙන්නේ ටිකක් වචන ටිකක් කියන වෙන මොන හරි කියන ටිකක් වචන ටික. ඊට පස්සේ චක්කායතන නෝන රූප මොනවද? ඇහැ නැතුව අනිත් ටික දකින්න. ඒ වගේ ඊට පස්සේ සෝතායතන සෝතත්වයයි ආයතනත්වයයි එහිඳ සෝත ආයතන කියනවා. ආයතන කියලා කියන්නේ ඇයි? ආයදානත්තු ආයතනත්තු ආකාරත්තු ආයතනත්තු කියන අර්ථයෙන් දකින්ද. ඒ කියන්නේ රජවරුන්ට ඔය මිනිස්සු කුඹුරු හේන් කරලා යම් නැවත නැවත ආයබදු ගෙවනවා වගේ, අය නැවත නැවත උපදිනවා වගේ ගන් නියංගන් වලින්, ඒ වගේම ආකාර ස්වර්ණාකර රතනාකර වගේ ආකාර වලින් ඒ වස්තු නැවත නැවත උපදිනවා වගේ චිත්ත චෛතසික ධර්මයන් උපදින්ද නැවත නැවත උපදින නිසා ආයතනයි කියලා කියනවා. චක්කායතන රූපායතන කියනවා. චිත්ත චෛතසික ධර්මයේ උපදින නිසා මේවා කරන්නේ මේ චිත්ත චෛතසික ධර්මයේ උපදින. හැබැයි ඒ දේ නිසා උපදින චිත්ත චෛතසික ධර්මයේ ඒ දේට අපහුවයිති වෙන්නේ නැහැ. ඒක හොඳට අපි දත යුතුයි. යකඩ කැල් දෙකක් ගැටුනහම සද්දයක් ඇති වෙනව නම් ඇති වෙන සද්දය අපෝ යකඩ කැල් දෙකටයි තියෙනවද? යම් ඇහක් රූපයක් දෙක ගැටීම නිසා උපදින චිත්තචෛසික ධර්මයක් තියෙයි නම් ඒ චිත්තචෛසික ධර්ම ඇහට හෝ රූපයටයි තියෙන්නේ අපෝ. මේ හේතු නිසාම උපදිනවා. ඵලයක් හටගනවා. නමුත් ඵලයේ හේතුන්ටයි තියෙන්නේ. හේතු නැත්තම් වෙන්නේත් නැහැ. හේතු නිසාම ඵලයක් ඇති වෙනවා. ඵලය කියන්නේ හේතු එකක් එක වූත් නෙමෙයි, හේතු ඔක්කොමත් නෙමෙයි, හේතු නැතුවත් නෙමෙයි. ඇහත් රූපය දෙක හේතුවෙන් චිත්තචෛසික ධර්ම උපදිනවා නම් ඒ උපදින චිත්තචෛසික ධර්ම ඇහද නෙමෙයි, රූපද නෙමෙයි, ඇහයි රූපයයි දෙකමද නෙමෙයි, දෙකෙන් එකක්වත් නැතුවද නෙමෙයි, අහේතුක අප්‍රත්‍යකවත් නෙමෙයි. නමුත් මේ හේතු නිසාම උපදිනවා. එතකොට මේ ආකාරයේ චිත්තචෛසික ධර්මය නැවත නැවත උපද්දන නිසා උපද්දන අර්ථයෙන් ආයතනයි කියලා කියනවා. එතකොට හැම වෙලාවෙම හොඳට බලා ගන්නට ඕනේ යම් ඇහක් රූපයක් නිසා අපිට මේ පහසතහනක් පෙනෙයි නම් මේ චිත්තචෛසික ධර්මය පිළිබඳව පෙනෙන බව දැනෙන බව කොහටද තියෙන්නේ තේරෙන්නේ? මලමිනියකට යමක් තේරෙනවද දැනෙනවද? නැහැ. තේරෙන දැනෙන ගතිය තියෙන හිතට නේද? එහෙනම් ඇහත් රූපයක් නිසා තේරෙන පෙනෙන ගතියක් නම් මේ වර්ණ සතහන පෙනෙන ගතිය. ඒ පෙනෙන ගතිය ආපහු ඒ ඇහත හෝ ඒ සතහනට ඒ වර්ණ රූපයට හෝ ඇහත තියන්න එපා. ඇහත් රූපයක් දෙක නිසා දැනෙනවනම් දැනුමක්. වර්ණ සතහනක් තේරෙන බවක්, පෙනෙන බවක්, හැඟීමක් මේ ඔක්කොම දැන් පිහිටලා තින්නේ මෙහි. තේරෙනවද? කණ්ණාඩියක් තියෙනවා නම් කණ්ණාඩියේ ඉදිරියේ ගලක් මේ කණුව නිසා ඡායාවක් වැටෙනවා නම් මේ ඡායාව ගල නිසාම වැටේ. නමුත් මේ ඡායාව දැන් පිටිලා තියෙන කැඩපතට වැටිලා නැඹුරු වෙලා මිසක මේක අයිති මේ පැත්තට මිසක ආයෙත් මේ ඡායාව මේ ගලට අයිති නැහැ. දැන් මෙහෙ පිටිලා තියෙන රූපය නිසා යම් වර්ණ සටහනක් පෙනෙනවා නම් දැයෙනවා නම් ඒ දැනෙන බව පෙනෙන බව දැන් වැටිලා තියෙන කැඩපතට වගේ හිතට පෙනෙන්නේ හිතට මෙහෙ තියෙන දැන් පිටිලා මේක අයිති තියෙන්නේ මෙහෙ. මෙහි තික නිරුද්ධ වුණොත් මෙසක නිරුද්ධ වෙන්නේ මෙහෙ නෙමෙයි. අපහු ඒ සිද්ධාන්තය එහෙට අයිති නෑමයි. ඒ සිද්ධිය එහෙට අයිති නෑ. මේ මනස පිළිබඳවයි කියන එක අපිට නොතේරෙන නිසා සංයෝජනයේ බලවත් නිසා කායानुපස්සනාව ඕනේ. ඇයි ඒ? මේ හිතට වැටලා තියෙන හිතට බර වෙලා තියෙන සිත පිළිබඳ ඌවකුයි මේ පේනවා කියන සිද්ධිය කියලා අපිට තේරෙන්නේ නැතුව රූපෙමයි පේන්නේ කියලා හිතෙන නිසායි කායानुපස්සනාව ඕනේ. මොකද ඒ නිසා රූපය හොඳට කොටස් කළා බලනවා. එහෙනම් මෙතන පේන තැනක පවතින මෙහෙම දෙයක් නේද කියනකොට පේන සිද්ධිය රූපෙට බර කරලා පේනන ගතිය නැඹුරු වෙච්ච ගතිය තමයි මේ අඩු කරන්නේ. එහෙම කළාම හොඳට ප්‍රත්‍යක්ෂ වෙන පේනනවා කියන සිද්ධිය මනස පිළිබඳවුවා. ඇයි පේන දේ තියෙන්නේ අර එහෙම මේ අපේ සංයෝජන මේ ආශ්‍රව නිසා අපි මෙහෙම තියෙනු තියන ගන්න. ඒ ආශ්‍රව ඒ බරගතිය අඩු කරන්න තමයි ওই විදිහට මෙනෙහි කරන්නේ. තේරෙනවද කියන එක? දැන් අපිට කළු ගලක් නිසා කණ්ණාඩියට ඡායාව වැටලා තියෙනවනේ. අපි කිව්වොත් හිතුවොත් මේ ඡායාව දැන් අයිති කැඩපතට වැටලා තියෙනවා. කැඩපත අනුවයි තියෙන්නේ මේ ඡායාව ආයේ ගල වෙන්නේ. ඒ වුණාට මේ ගලේම ඡායාවනේ කියලා අපිට හිතෙන හින්දා ගල ආහෙන මේ ගඳ කුළු ගෙඩිය කියලා කඩලා මෙන්න මෙහෙම තැනකුයි තියෙන්නේ මේකේ. එහෙනම් ඡායාව කියන එක ඒකට අයිති සිද්ධියක් නෙමෙයි, මේකට අයිති එකක් නේද කියලා පෙන්වන්න හදනවා වගේ සිද්ධාන්තයක් මේ කායानुපස්සනාවෙන් කරන්න. අපිට දැන් මෙහෙම පුද්ගලයෙක් පේනකොට මෙහෙ තමයි පේනවා කියන සිද්ධිය මනස පිළිබඳ වුවක් විඤ්ඤාය ධර්මයක් විඥානන ලක්ෂණය කියලා අපිට මේ සිද්ධාන්තයේ සිත පිළිබඳ වුවක් කියන එකේ මනස පිටින්නේ නැහැ. ආසව කියලා කියන්නේ පේන්නේ මෙහි කියලාමයි තියෙන්නේ රූපේ කියලාමනේ. ඒ හින්දා දැන් මේක කඩලා පෙන්වන්නේ මේක හිත මත පිටින්න ධර්මයක් මිසක මෙහි පිටු දෙයක් නෙමෙයි. ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ආහාර නැතිවෙනවා කියලා රූපේ බලන්නේ. මෙතන රූපය පේන දෙයට ඔබ්බෙන්න හැදිලා පේන දෙයට ඔබ්බෙන්න ප්‍රත්‍ය නැතිවෙලා මිසක පේන දෙයට මුකුත් වෙලා නැහැ. තේරුණාද කියන්නේ? දැන් මෙහෙම පේනවා නම් කවුරු හරි කෙනෙක් යටින් අපිට නොපෙනෙන මට්ටමින් අත දාලා උස්සගෙන හිටියොත් මේක පේනවා නම් එයා අතහැරියොත් පේන දේ අතහැරෙනවා නම් අපිට නැති වෙලා යනවා. ඒ විදිහට ආහාර පත්යෙන් අපිට නොපෙනෙන මට්ටමේ රූපය හැදිලා ආහාර පත්ය නැතිනොම නැති වෙලා අපිට පේනවා කියන සිද්ධිය වෙනමම සිද්ධාන්තයක්. ඒ නිසායි මේ අපිට දැන් කායानुපස්සනාවදීම කරන්නේ මෙන්න මේ වගේ සිද්ධාන්තයක්. පේන දේ තියනවා නෙමෙයි, මේක මනස පිළිබඳ ඌවක්මමයි කියන සිද්ධිය තහවුරු කරන්නේ. ඒ වගේ ඇහත් රූපයක් කියන දෙක නිසා චිත්තචෛසික ධර්ම උපදිනවා. නමුත් උපදින චිත්තචෛසික ධර්ම මෙහාට අයිති නැහැ කියන සිද්ධිය දකින්න මේ ආයතන ප්‍රත්‍යේදී අන්න ඒ නිසා ආයතන පිරිසින් දකින්නවා කියලා කියනකොට චක්කායතන රූපායතන කියලා ඒවා පිරිසින් දකින්නේ පේන ඇහෙන දේවල් එහෙට අයිති කියන මෝඩකම අපව අතහැරෙන්න. ඒ නිසායි මේ ආයතන කියන සිද්ධිය දකින්න ඕනේ අර වගේ චිත්තචෛතසික ධර්ම උපදින අර්ථයකින්. ඒ චිත්තචෛතසික ධර්ම උපදින චිත්තචෛතසික ධර්මද අර හේතුඵල ධර්මයේ අර්ථය දකින්ද හේතු නිසා හටගත්තට හටගත් දෙයට අයිති නෑ කියන. එතකොට ආයතන 10ක් තියෙනවා නේද? ඒ කියන්නේ ආයතන කියලා කියන්නේ කර්මන්තශාලා. ඔය දැන් බාහිරත් ආයතන කියන්නේ ඒකයි. යම් යම් ආයතන කියලා කියන්නේ කර්මාන්තශාලා. ඒ කියන්නේ එක එක කාරණා නිපදවන තැන් කම්මාත්. ඒ හින්දා මේ කම්මහල් 10ක් තියෙනවා. හරිද? මේ මේ මෙන්න මේ කම්මල් 10 පිරිසිඳ දකින්න. කම්මල් 10 ආයතනයන්ගේ ආයතන ලක්ෂණය පිරිසිඳ දකින්න. ඉදාසට තියෙන්නේ ධාතු කොටස. අපෝ මම මේවා විස්තර කරන්නේ ඊට පස්සේ. මොකද මේ රූපේ විතරක් නෙමෙයි, ඔය අනුපාදින්න උපාදානීය, උපාදින්න උපාදානීය කියන මේ ධර්මතා, ආධ්‍යාත්මික උපාදින්න ආධ්‍යාත්මික උපාදින්න බාහිර, මේවා නාම ධර්ම කරා පවා යනව. මේ ධම්ම සංගණී යමක් විස්තර වෙයි නම් ඊට පස්සේ විභංගේ මේ පဋාණේ අවසන් කොට ඇති මුළු සප්ත ප්‍රකරණයම ධම්ම සංගණීත් එක්ක අනිත් ප්‍රකරණ හයේම තියෙන මේකේ තියෙන ටිකමයි විස්තර වෙන්නේ. අය වෙන මොකුත් නැහැ මේ තියා. මේ ධම්ම සංගණී ටිකක් තියෙනවා නම් මේ ටිකම එක එක පරයයන්ගෙන් පෙරල 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 පත්‍යෙ පෙන්නනවා. මේ ටික අභිධර්ම පෙන්වන්නේ ඔය ටික මිසක වෙන මොකුත් නැහැ. ඒ හින්දා මේ ඉගෙන ගන්න ටික හොඳට ඉගෙන ගන්නද ආදිස්සයකදී තනියම Tamanta පොතක් බලලා අර්ථය ගන්න පුළුවන් මට්ටමට වචනවල අර්ථයයි මේක තේරුම් ටිකයි තේරුම් කරගන්න. එහෙනම් අදට අපි නවත්තමු. හැම දිනකටම තේරුම් කරලා. ඒ යකඩෙම කාලා විනාශයටපත් කරනවා. විනයක දෙයක් ගන්න. ඒ වගේ නුවණ නැති කෙනා උපදින කෙලෙස් මල්ලේට යාම පිච්චෙනවා. අපි ওই වගේ නුවණ නැතුව ඔහොම හිතන්න 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 ගියොත් ඊගොඩ දුක් වෙන කාව. අපිටමයි දුක එන්නේ. අනේ දරුව කොහොමද දන්නේ, ස්කූල් ගියත් දන්නේ නැහැ, කෑවත් දන්නේ නැහැ, මොනවා කියනවත් දන්නේ නැහැ කියලා දැන් හිතුවා 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 කියනකො අපිම හිතනකොට 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 අන්තිමට අපේ හිතම අරිම සෝකී ස්වභාවයකට පත් වෙලා ඇති. දැන් යකඩෙන් නැගුණු මලකඩේ කාලා තින්නේ මොකද්ද? ඒ යකඩෙමිසක වෙන යකඩයක් නෙමෙයි. ඒ වගේ නුවන් නැති කෙනා උපද්දන කිලිස් මලෙන් එයාමයි පිච්චෙන්නේ. නැත්තම් අරූ මට මෙහෙම අසාධාරණයක් කෙරුවා නේද, උකා මම හිතුවේ නෑ මෙහෙම කරයි කියලා අපි හිතනවා. දැන් එහෙම කෙනෙක් ගැන හිතනවා කියලා එතන තියෙන කනබුන ආහාරයෙන් තියෙන රූපේ චුට්ටක්වත් දන්නේවත් නෑ. ඒ ගැන හිතනවත් නෙමෙයි. අපි හිතන්නේ අපේ මනසින්මයි. එතන තියෙන්නේ දැන් සාරම්මන ධර්මයේ සිතයි කයිසික ටිකයි. අපි ඔහොම හිතනකොට 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 අන්තිමට මොකද වෙන්නේ? අවසානයේදී මම මරන්න ඕනේ, කපන්න ඕනේ කියන තැනකට ඔන්න මහා කෙලෙසියක් ඇති වෙලා. දැන් අපිම හිතලා දැන් මේ ඇති වෙලා තියෙනවා. ඔය සාරම්මන අනාරම්මන ධර්මයේ තේරුම් ගත්තාම තියෙන වාසිය තමයි ඒ වගේ අනවශ්‍ය කෙලෙස් ඇති වෙලා තමුන්ට 1000 විඩාව ඇති වෙන එක නැති වෙලා මේ ජීවිතේම මේ ජීවිතයට දුන්නත් තැහැල්ලුවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ටද බොහෝ කාලයක් සතර හිත සැනසෙල්ල පින්නසපවතින සතර දුකෙන් මෙතර වෙන්නත් ප්‍රකාර පින්නසපවතින.